අද 2023 පෙබරවාරි මාසේ 26 වන ඉරිදා ආධුනික සතිමත් බව පුහුණු කරන්නන් සඳහා වන වැඩසටහන් මාලාවේ තවත් වැඩසටහනකටයි අප සූදානම් වන්නේ. ඒ සඳහා නිස්සරණ වනයේ සහභාගී වෙන නම කියන අවස්ථරයි අක්මීමන ධම්මගුත්ත ස්වාමීන් වහන්සේ පාද නමස්කාර කොට පිළිගන්නවා. ඒ වගේම වැඩසටහනට සම්බන්ධ වන අනෙකුත් ස්වාමීන් වහන්සේලා සහ මෑණිවරුන් පාද නමස්කාර කොට ගෞරවයෙන් පිළිගන්නවා. වැඩසටහනට සම්බන්ධ වෙන සියලු දෙනාමත් ඉතාමත් ගෞරවයෙන් යුතුව පිළිගන්නවා. වැඩසටහනේ මූලික අංගය විදිහට අපට තිබෙන්නේ ගෞරවනීය ස්වාමින් වහන්සේගේ ධර්ම දේශනාවකට සවන් දීමයි. ඉන්පසු සතිමත් වාර්තා ඉදිරිපත් කිරීමත් කාලය ලැබෙන පරිදි වාචික ප්‍රශ්න ඉදිරිපත් කිරීමත් සිදු කරනවා. අවසාන වශයෙන් පුණ්‍යානුමෝදනාවෙන් පසු අපි වැඩසටහන සමාප්ත කරනවා. අද වැඩසටහනේ යම් බාධා කිරීම ඇති වෙලා තිබෙනවා. අපිට ඉන්ටර්නෙට් එකේ පොඩි ප්‍රශ්නයක් ඉඳලා ඒ සියලු දෙනාගෙන් අපි ගෞරවයෙන් ඉල්ලා සිටිනවා අපි සමග පොඩ්ඩක් සමාවජනය කරන ලෙස. මං ගෞරවයෙන් ආරාධනා කරනවා අපගේ ස්වාමීන් වහන්සේට ධර්ම දේශනාව සඳහා අවසරයි ස්වාමීන් වහන්ස. සාදු සාදු සාදු.
හොඳයි, තෙරුවන් සරණයි සියලු දෙනාටම. අපි එහෙනම් අද දවසේ ධර්ම දේශනාව සඳහා සියලු දෙනාම ලෑස්ති වෙන්න. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ආරෝග්‍ය පරමාලාභ සන්තුට්ටි පරමං ධනං විස්සාසා පරමාඥාති නිබ්බාන පරමං සුඛං. ගෞරවනීය සංඝරත්නයන් අවසරයි, සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි, අද දවසේ ධර්ම දේශනාව සඳහා මම මාතෘකාව විදියට තෝරගත්තේ අපි හැමෝම ගොඩාක් දෙනෙක් දන්න මාතෘකාවක්. ඉතින් ගොඩාක් දෙනෙක් මේ මාතෘකාව යටතේ ධර්ම දේශනාව ඕනතරම් අහලාදී. ඉතින් මේකම තෝරගන්නත් හිතෙනේ අපි මේ දවස්වල ටිකක් අසනීප තත්ත්වයෙන් ඉඳලා.
සාදු සාදු.
අසනීප තත්ත්වයෙන් ඉඳලා දැන් ටික ටික සනීප වෙන පැත්තට හැරීගෙන එන වෙලාවේදී මේ මාතෘකාව තෝරගන්න හොඳයි කියලා හිතුණා. ඒ වගේම දැන් මේ මාතෘකාව යටතේ ධර්මදේශනා ඕනතරම් ඇහිලා තිබුණට මේක අපි කරගෙන යන මේ ප්‍රතිපදාවටත් ගැළපෙන විදියට, ඒකට කොහොමද මේකෙන් උදව්වක් ගන්න විදියට බලලා අපි පුළුවන් සාකච්ඡාවක් විදියට ඉදිරියට යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒ කියන්නේ මේ
recording in progress.
තෙරුවන් සරණයි, දැන් ඇහෙනව නේද? ඇහෙනවද? තෙරුවන් සරණයි.
ස්වාමීන් වහන්සේ අපිට ඇහෙන්නැතුව ගියා. අන්මියුට් වෙලා තියෙන්නේ දැන්.
ඩිස්කනෙක්ට් වුණා. මේ පටන් ගන්නකොටම බාධා සිද්ධ වෙනවා වගේ. දැනුත් ස්ටේබල් නෑ කියලා කියනවා. බලමු අපි පුළුවන් විදියට කරගෙන යමු. මේ විදියට කරන්න දෙයක් නෑ. හොඳයි, දැන් අපි මතක් කරගත්තේ දැන් මේ මාතෘකාව යටතේ ඕනතරම් ධර්මදේශන අහලා තිබුණත් අපි කරගෙන යන ප්‍රතිපදාවට ගැළපෙන විදියට අපි මේ මාතෘකාව යටතේ ධර්මදේශනාව කරගෙන යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. එතකොට මේ ගාථාව බුදුරජාණන් වහන්සේ අවස්ථා දෙකකදී
recording in progress
ආයිත් කනෙක්ට් වුණා. ගොඩක් බාධා සිද්ධ වෙනවා වගේ පේන්නේ. ඇහෙනවද මාව? තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි, ඇහෙනවද?
ආපහු සම්බන්ධනවා ස්වාමීන් වහන්සේ. නමුත් පැහැදිලි නෑ.
ඒක තමයි, ගොඩක් ලේටන්සි එකක් තියෙනවා වගේ. ඉන්ටර්නෙට් ගොඩක්ම අන්ස්ටේබල්.
ස්වාමීන් වහන්සේ රීබූට් කරන්න පුළුවන්ද? අක්කර ඩිවයිස් එක ස්වාමීන් වහන්සේ
ඩිවයිස් දෙකක් තියෙනවා, දෙකම අන්ස්ටේබල්. අපිට
රීකනෙක්ට් වෙන්න පුළුවන් ඊට පස්සේ.
නෑ, ඩිවයිස් දෙකම අන්ස්ටේබල්, දෙකෙන් එකකට මාරුනත් එහෙමයි.
recording in progress.
තෙරුවන් සරණයි.
වැඩසටහන පවත්වනක යන්නට උත්සාහ කරනවා. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. අපේ
ස්වාමීන් වහන්සේ ආයි සම්බන්ධ වුණා.
ඩිවයිස් දෙකක් තියෙනවා, දෙකම
තමයි අවසරයි
අන්ස්ටේබල්.
ස්වාමීන් වහන්ස අපිව ඇහෙනවාද?
ඇහෙනවා, අපේ ඩිවයිස් දෙකම අන්ස්ටේබල්. මේ පොඩ්ඩක් තව ටිකක් ට්‍රයි කරලා බලමු නේද? ඇහෙනව නේද? අපේ ඩිවයිස් දෙකක් තියෙනවා, දෙකම අන්ස්ටේබල්. මේ දෙකම ටිකක් අමාරුයි, එකින් එක අමාරු වෙවි යන්නේ, ට්‍රයි කරාට හරියන්නේ නැහැ වගේ. තව ටික වෙලාවක් බලමු අපි නේද?
දැන් කතා කරන එක ටිකක් පැහැදිලි නේද නයිපියේ පාරට වඩා?
ඔව් රාජිකා.
හොඳයි, එහෙනම් හොඳයි, එහෙනම් අපි දැන් අවසානයට ගැන කතා කරේ, වැඩි දෙයක් කතා කරන්න ඕනේ නැහැ. මේ මාතෘකාව යටතේ බුදුරජාණන් වහන්සේ අවස්ථා දෙකකදී මේ ගාථාව දේශනා කරලා තියෙනවා. එයින් එක අවස්ථාවක් ගොඩාක් දෙනෙක් නිතර ධර්ම දේශනාවලට පාවිච්චි කරනවා. ඒ වුණාට අනිත් අවස්ථාව එච්චරම කතා වෙන්නේ නැති අවස්ථාවක්. දැන් ඒ වුණාට මේ එක අවස්ථාවක් වෙන මේ ධම්මපදයේ මේ ගාථාව අඩංගු වෙන පසේනදී කොසල් රජතුමාගේ කතාව අපි කරගෙන යන ප්‍රතිපදාවත් එක්ක සමහරට ප්‍රයෝජනයක් ගන්න පුළුවන් නිසා මුලින් ඒ ගැන පොඩ්ඩක් කතා කරලා ඊට පස්සේ මේ ගාථාව අපි කරගෙන යන ප්‍රතිපදාවත් එක්ක ගැලපෙන විදිහට මේක නිවනෙන් කෙලවර කරගෙන යෑම සඳහා වෙන අවස්ථාව ගැන
Recording in progress.
දැන් I disconnect උනා. අපි බලමු මේ ගාථා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු අවස්ථා දෙකෙන් මුලින්ම පසේනදී කොසල් රජතුමාට මේ ගාථාව දේශනා කරපු අවස්ථාව ගැන පොඩ්ඩක් සලකලා බලමු. ඒක අපි කරගෙන යන ප්‍රතිපදාවටත් ටිකක් ගලප ගන්න පුළුවන් නිසා. දැන් මේ පසේනදී කොසල් රජතුමා කියන ටිකක් මෝඩ බඩතඩි රජ කෙනෙක්. දැන් එතුමා අපි බලමු මේ ගාථා බුදුරජාණන් ඇහෙනව නේද? හොඳයි, ටිකක් අමාරුවෙන් හරි අහගෙන ඉමු. ඉතින් කරන්න දෙයක් නැහැ අවස්ථාවේ හැටියට. ඉතින් මේ පසේනදී කොසල් රජතුමාට මේ ගාථාව දේශනා කරපු අවස්ථාව බැලුවොත් මේ රජතුමා ගොඩාක් කෑමට කෑදර බඩතඩි රජෙක්, ගොන් රජෙක් කියලා කිව්වත් හොඳයි. ඉතින් මෙතුමා සහල් නැලි 16ක කෑම කනවා කියනවා. 16 නලිය කියන එක අපිට සාමාන්‍යයෙන් කොච්චරද කියලා හරියටම කියන්න බැරි වුණාට සාමාන්‍ය අපි හිතන විදිහට හාල් නැලි 16ක කෑම කියලා කිව්වහම ලීටර් 40ක 50ක වගේ ප්‍රමාණයක කෑම තමයි මේ තුමා එක වේලකට කනවා කියලා කියන්නේ. ඉතින් මෙච්චර කෑම ප්‍රමාණයක් අරගෙන කෑම දිරවන්නත් ඉස්සෙල්ලා මේ බත් මත තියෙද්දී බුදුරජාණන් වහන්සේ හම්බ වෙන්න ආපු වෙලාවක එයාගේ බෑණ කෙනෙකුත් එක්ක තමයි මෙතුමා මේ රජතුමා බුදුරජාණන් වහන්සේ හම්බ වෙන්න එන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ හම්බ වෙන්න පැමිණියාට මෙතුමාට කිසි සිහි කල්පනාවක් නැහැ මේ බත් මත නිසා. ඉතින් ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ මේ බෑණට තමයි ගාථා දෙකක් දේශනා කරනවා. මේ රජතුමා මෙච්චර කාලා ඉන්නේ, මේ කාලා මෙච්චර අමාරුවෙන් ඉන්න වෙලාවේදී මෙයාට දේවල් කිව්වට තේරෙන්නේ නැහැ. ඒ කියන්නේ ප්‍රමාද වෙලා තියෙන්නේ. නේද? අපි බැලුවොත් අපි හැමතිස්සෙම කතා කරන්නේ සිහිය ගැන, සතිය ගැන, අප්‍රමාදය ගැනනේ. මේ කෑම වැඩියෙන් ගත්තත් ඒක ප්‍රමාදයට හේතු වෙනවා. එතන ප්‍රමාදයට හේතු වෙන තවත් එකක් තමයි මේ කෑම වැඩිපුර ගැනීම කියන එකත් අපිට ප්‍රයෝජනයට ගන්න පුළුවන්. මොකද අපි හැමතිස්සෙම මේ අප්‍රමාදය ගැන කතා කරනකොට මානසික දේවල් ගැන, සිහිය ගැන කතා කරනවා. එනකොට මේ භෞතික දේවල් සමහරලාට මේ ප්‍රමාදයට හේතු වෙන්න පුළුවන්. ඒ කියන්නේ සිහිය හරියට පවත්වා ගැනීම සඳහා මේ කෑම වැඩිපුර ගැනීම වගේ මේ භෞතික දේවල්, ඒ වගේම පරිසර තත්ත්ව, ඒවත් බලපාන්න පුළුවන්. අන්න ඒ වගේ එක අවස්ථාවක් තමයි මේ වැඩිපුර කෑම ගත්තට පස්සේ ඒ මනුස්සයාට මේ සිහිය පවත් ගන්න ටිකක් අමාරුයි. අන්න ඒ වගේ වෙලාවදී අපි දැනගන්න ඕන මේ වගේ කෙනෙකුට එකපාරට බණ කියලාත් හරියන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ එයාට බණ කියන්න ගියේ නැහැ. ඒ වෙනුවට මේ රජතුමත් එක්ක ආපු එයාගේ බෑණට තමයි ගාථා දෙකක් කියනවා. ගාථා දෙකක් කියලා කියන්නේ මේ මෙයාට එකපාරට මෙහෙම කෑම ගන්න එක අඩු කරන්න කියලාත් නෙවෙයි. දැන් කෑම කනකොට අවසාන බත් පිට කද්දි මෙන්න මේ ගාථා දෙක කියන්න කියලා. එතකොට ඒ වෙලාවේදී මොකක්ද වෙන්නේ කියලා බලලා අවසාන බත් පිට කද්දි මේ ගාථා දෙක කිව්වහම මෙයා ඒ අන්තිම බත් පිට කන්නේ නැත්තම් අනේ ඊළඟ දවසේ කෑම ඔයදී අන්නේ ප්‍රමාණයට සරිලන හාල් ප්‍රමාණයක් අඩු කළා. අනේ ඊළඟ දවසේ ටිකක් අඩුවෙන් කෑම දෙනවා. ඒක එක බත් පිඩයි එක වේලකට අඩු කරන්නේ. අනේ දෙවනි වේලත් ඊළඟ දවසේ ඊළඟ වේලකද්දිත් අවසාන පිඩේදී ඔන්න ආයෙත් මේ ගාතාව කියන්න කියලා කියනවා. මේ ගාත දෙක. එතකොට අන්නේ ඒකත් අඩු කරනවා. ඔන්නෝම ටික ටික පිළිවෙලට යන විදියක් තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එතකොට අපි මේ ගාථා දෙක මොකද්ද කියලා බැලුවොත් එයින් පළවෙනි ගාථාව ගැන වඩා මම දෙවෙනි ගාථාව පොඩ්ඩක් කිව්වොත් මනුජස්ස සදා සතිමතෝ මත්තං ජානතා ලද්ද භෝජනේ තනුතස්ස භවಂತಿ වේදනා සනිකං ජීරති ආයු පාලයන්ති. මෙන්න දෙවෙනි ගාථාවේ බුදුරජාණන් වහන්සේ මේ සතිය ගැනත් දේශනා කරනවා. මේ කවුරු හරි කෙනෙක් සතියෙන් සිහියෙන් කෑම කන ඕනං ඔන්න එයාට මේ ලැබිච්ච ප්‍රමාණයට සලකලා අවශ්‍ය ප්‍රමාණයට තමන්ගේ ප්‍රමාණයට සරිලන විදියට කෑම කන්න පුළුවන්, භෝජනය ගන්න පුළුවන්. අන්න එහෙම නැතුව භෝජනයේ ප්‍රමාණය දන්නේ නැති කෙනෙක්, ඒ කියන්නේ සිහිය නැති කෙනෙක් කෑම ගත්තහම එයාට මේ කෑම නිසා වේදනා ඇති වෙනවා. ඒ වගේම එයාගේ ආයු කාලය අඩු වෙනවා. ආයු කාලය අඩු වෙනවා කියන්නේ වැඩිපුර කෑම ගැනීම නිසා, පෙරේතකමට කෑම ගැනීම නිසා, තමන්ගේ දිව පාලනය කරගන්න බැරි නිසා එයාට මේ බෝ වෙන්න නැති ලෙඩ ඕන තරම් හැදිලා තියෙනවනේ දැන් කාලේ බැලුවා. දැන් කාලේ බැලුවාම බෝ වෙන්න නැති ලෙඩත් එක්ක හැම එකකටම මුල බැලුවාම ගොඩාක් ඒවට හේතු වෙලා තියෙන මේ ප්‍රමාණයට දන්නේ නැතුව තමන්ට අවශ්‍යතාවයට නොසලකා මේ දිව පාලනය කරගන්න බැරි කමට, දිව නෙවෙයි ඇත්තටම හිත පාලනය කරගන්න බැරි කමට කෑම ගැනීම නිසා තමයි ගොඩාක් ලෙඩ හැදිලා තියෙන්නේ. ඊට අමතරව සමහර මේ බෝ වෙන්නේ නැති සමහර ලෙඩ වලට හේතු වෙලා තමයි ද්වේෂය කියන එක. ඉතින් ওই දෙක තමයි මේ බෝ වෙන්නේ නැති ලෙඩ වලට ප්‍රධාන හේතු දෙකලා තියෙන්නේ. ඉතින් එයින් එකක් වෙන එක තමයි මේ කෑම තමන්ට අවශ්‍ය ප්‍රමාණයට මේ තමන්ට ප්‍රත්‍ය අප්‍රත්‍ය දේවල් දන්නේ නැතුව කෑම ගැනීම නිසා තමයි බෝ වෙන්නේ නැති ලෙඩ ගොඩකට හේතු වෙලා තියෙන්නේ. ඉතින් මේ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ මේ සතිය ගැනත් මතක් කරනවා. කෙනෙක් කෑම ගනිද්දී සිහියෙන් කෑම ගන්නවා නම් අන්න ඒ කෙනාට මේ අවශ්‍ය ප්‍රමාණයට කෑම අරගෙන ඒක හොඳට දිරවන මට්ටමට ගන්න පුළුවන්. ඒකෙන් ඒ කෑම ගැනීම නිසා එයාට ලෙඩක් සිද්ධ වෙන්නේ නැහැ. ඒකෙන් ප්‍රයෝජනයක් විතරයි සිද්ධ වෙන්නේ. ඒකත් හරි වටින දෙයක්. දැන් අපි ගොඩක් වෙලාවට මේ සතිපාසල එහෙම මේ ධර්ම දේශනාවල්දී සිහියෙන් කෑම ගැනීම ගැන දේශනා කරනවා. ඒ කොහොමද කරන්නේ කියලා ගොඩක් වෙලාවට දේශනා කරනවා. ඒ වුණාට සිහියෙන් කෑම බෙදා ගැනීම ගැන වැඩි අපි ඉච්චර සලකන්නේ නැහැ නේද? දැන් ලංකාවේ මේ දවස්වල තියෙන තත්ත්වයත් එහෙම බැලුවාම කෑම කියන්නේ ගොඩාක් මිනිස්සු එක වේලක් විතරක් කාලා ජීවත් වෙන මිනිස්සු ඕන තරම් ඉන්නවා. ඉතින් එහෙම බැලුවාම කෑම නාස්ති කරනවා කියන්නේ එක පැත්තකින් මහා අපරාධයක්. දැන් ලංකාවේ විතරක් නෙවෙයි මුළු ලෝකෙම තත්ත්වය බැලුවා මිනිස්සු එක ඉතා සුළු පිරිසක් ඉන්න ඔයගොල්ලන්ට කෑම වැඩි වෙලා කෑම විසි කරන මට්ටමට නාස්ති කරනවා හරියට. ඒ වගේම විශාල ප්‍රමාණයක් ඉන්න කෑම නැතුව මැරිලා යන මිනිස්සු කෑම නැතිකම නිසා. ඉතින් මෙහෙම බැලුවා මේ සතිය කියන එක මේ කෑම ප්‍රමාණය දැනගෙන කෑම බෙදා ගැනීමටත් ප්‍රධාන හේතුවක් වෙනවා. ඉතින් කෙනෙක් කෑම බෙදා ගන්න වෙලාවේදී හොඳට සිහියෙන් ඉන්න ඕන. මෙන්න මෙයා දන්නවා මගේ බඩේ මේ වෙලාවේ මෙච්චර කෑම ප්‍රමාණයකට විතරයි ඉඩ තියෙන්නේ කියලා. එතකොට අර නිකන් තිබුණ පළියට බුෆේ ඩයට් එකේ නිකන් දෙන පළියට කෑම බෙදා ගන්නෙ නැහැ. එයා දන්නවා මගේ මේ වෙලාවට මට ගන්න පුළුවන් මෙච්චර. මීට වඩා ගත්තොත් මීට වඩා ඒක ගැනීම නිසා මට අපහසුතා එන්න පුළුවන් කියලා ප්‍රමාණය සලකලා තමයි කෑම ගන්නෙ. එහෙම ගත්තාම එයාට අවශ්‍ය ප්‍රමාණයට විතර කෑම අරගෙන ඒ විසි කරන්න ඕමනාවක් වෙන්නේ නැහැ. දැන් අපි අහලා තියෙනවා සමහර ආරණ්‍යවල එහෙම සමහර ස්ථානවල එහෙම මේ ඩස්බින් එකක් තියලා නැහැ. ඒක ඇත්තටම හොඳ ගොඩාක් හොඳ දෙයක්. දැන් බුරුම එහෙමත් මෙහෙම කෑම විසි කරන්න ඩස්බින් එකක් නැහැ කියලාත් අපි අහලා තියෙනවා. ඒ වගේම දැන් ළඟදී අහන්න ලැබුණා උමන්දාව කියන තැන ඒ ස්ථානයේ ඩස්බින් තියන්නේ නැතිලු කෑම විසි කරන්න. ඒ එහෙම බැලුවම යන්නේ ඒ தත්ත්වය බැලුවම මේ තැන්වල මොකක් හරි හොඳ ඩිසිප්ලින් එකක් තියෙන බවක් පෙන්වනවා. වෙන පැතිවලින් මොන හරි අඩුපාඩු තියෙන්න පුළුවන්. ඒනට මෙහි කෑම මෙහෙම විසි කරන්නේ නැතුව ඩස්බින් එකක් තියන්නේ නැහැ කියන්නේත් ඒක හොඳ කන්සෙප්ට් එකක් නේක පැති. දැන් මේ වගේ දේවල් අපිට අගය කරන්න පුළුවන්. කෑම පොඩ්ඩක් හරි විසි කරනවා කියන්නේ වෙන කී දෙනෙකුට ඒක දෙන්න පුළුවන් දෙයක්ද අපි අපේ පාත්‍රයට දාගෙන එහෙම නැත්නම් පිඟානට දාගෙන අපි විසි කරන්නේ. අන්න ඒ වගේ දේවල් හරි වටෙනවා. මේ සිහියෙන් සිහිය තියෙන කෙනෙකුට සති සම්පජඤ්ඤය තියෙන කෙනෙකුට අර සාමාන්‍ය සතිය නැති කෙනෙකුට වඩා ඒක සිහිය ප්‍රයෝජනෙට ගන්න පුළුවන් කෑම බෙදා ගනිද්දි. මේ වෙලාවේ මට මෙච්චරයි කන්න පුළුවන් ඊළඟට තව මෙච්චර පැය ගානකින් ඊළඟ වේල මට කන්න පුළුවන් කියලා එක දන්නවනම් ඉතින් අපි උදේ දාන ගනිද්දි.
අවසරයි ස්වාමීන් වහන්ස අපිට නැවතත් ඇහෙන්න ගියා.
ඔව් අන්තිමටම ඇහිච්ච තැන කියන්න පුළුවන්. අන්තිමටම ඇහිච්ච තැන කියන්න පුළුවන්ද?
ගාබේජ් බින් නැහැ කියලා කිව්වා ස්වාමීන් වහන්සේ. අර කෑම කන තැන් වල උමන්දාව කියන තැනෙත් එහෙම දැන් නැහැ කියලා කිව්වා. ඉතින් අපි සතියෙන් කෑම බෙදා ගන්නකොට සතියෙන් කරනව නම් සහ කෑම කනකොට සතියෙන් කරනව නම් වීසි කරන ප්‍රමාණයක් ඉතුරු වෙන්නේ නැහැ කියලා කිව්වා ස්වාමීන් වහන්සේ.
ඒ විදිහට අපි
Recording in progress.
හොඳයි, I disconnect වුණා. හොඳයි. කොහමhari අපි බලමු මේ අපහසුතාව මැද හරි මේක කරගෙන යන්න. දැන් ඒ විදිහට බැලුවහම සතිමත් බව අපිට ප්‍රයෝජනෙට ගන්න පුළුවන් තවත් එක අවස්ථාවක් තමයි මේ කෑම කනෝ වගේම කෑම බෙදා ගැනීම අවස්ථාව. ඒක ගොඩක් කලාවට දැන් අපි කිව්වා වගේ බුරුමේ වගේ රටවල වගේම ලංකාවේ දෙමළ මිනිස්සු අතර මේ ගතිගුණේ හරි හොඳට තියෙනවා. කෑම කනෝ වගේම කෑම ගන්න එකත් සිහියෙන් කරන්න පුළුවන් නම් ඒක අපිට තව කෙනෙකුට නැති කෙනෙකුට දෙන්න හොඳ අවස්ථාවක් කරගන්නත් පුළුවන්. ඉතින් මෙන්න මේක තමයි බුදුරජාණන් වහන්සේ මේ වෙලාවේදී මේ මෝඩ රජ්ජුරුවන්ට පෙන්වලා දෙන්නේ සිහියෙන් කෑම ගන්න කියලා. ඒ වගේම දැන් අර කෑම ගන්න එකත් එකපාරට මේ හාල් නැලි 16ක කෑම ගන්න එක්කෙනාට කියන්නේ මේක එකපාරට බස්සන්න කියලා. ඒ වෙනකොට බුදුරජාණන් වහන්සේ මේ පොඩි ටැක්ටික් එකක් දානවා අන්තිම බත් පිට විතරක් එකපාරකදී අයින් කරන්න. ඒකත් හරි මේ අපිට අපේ කරගෙන යන ප්‍රතිපදාවට අපිට පොඩ්ඩක් ගලපලා බැලුවොත් දැන් කෙනෙකුට අපි කිව්ව සතිමත් වෙන්න කියලා ඒ මනුස්සයා ඒක කරන්න බෑ කියන හේතු 1000ක් කියනවා. මට මෙහෙම වැඩ තියෙනවා මේවත් එක කරන්න බෑ මෙහෙම මේ දේවල් තියෙනවා කියලා හේතු 1000ක් කියනෝනේ කෙනෙකුට සතිමත් වෙන්න කිව්වහම මේක හොඳයි කියලා කිව්වහම නොකරන්න හේතු ඕනතරම් අපිට කියන්න පුළුවන්. ඒ වෙනුවට අපිට කියන්න පුළුවන් නම් මේ එකපත් පිටක් ගානේ අඩු කරනෝ වගේම අපිට මෙන්න මේ වෙලාවේදී එක මේ දැන් කතා කරන වෙලාවේදී පොඩ්ඩක් සතිමත් වෙන්න. ඒ ඇති අද දවසට හොඳටම ඇති. එහෙම නැත්නම් එක හුස්මක් සතියෙන් ගන්න. ඒක දවසකට හොඳටම ඇති. අන්න ඒක හරියට කරා නම් ඊළඟ දවසේ හුස්ම දෙකකට යන්න. ඒක Tamanටම තේරිලා යනවනම් ඔන්න එතකොට මෙන්න මේ වගේ අපිට මේ බුදුරජාණන් වහන්සේ මේ හාල් නැලි 16ක බත් කන කෙනාට එකපාරට මේක නවත්තන්න කියන වෙනුවට ඒ බත් පිඩෙන් පිඩේ අඩු කරන්න කිව්වේ. පොඩ පොඩ අර සතෙන් සතේ රුපියලේ රුපියල් එකද කරනවා වගේ.
Recording in progress.
I connect වුණා.
හරි.
අර ඒ විදිහට එකපාරටම ලකෝ දෙයක් කරන්න වෙනුවට සතිමත් වීමත් අපිට පුළුවන් අර සතෙන් සතේ රුපියලෙන් රුපියලේ එකතු කළා දාස් ගානක් එකතු කරනවා වගේම මේ සතිමත් වීමත් එක මොහොතක් එක හුස්මක් එක අඩියක් සතියෙන් ඉන්න කියන එක කෙනෙකුට මුලින් එන කෙනෙකුට කිව්ව. ඔන්න එයාට තේරෙනවා නම් ඊළඟ දවසේ මෙහෙම එක හුස්මක් සතියෙන් ගත්ත එකේ ප්‍රයෝජනක් තියෙනවා කියලා එයාට කියන්න පුළුවන්. එහෙනම් ඊළඟ දවසේ දෙහෙකට ගියාට කමන්නේ නැහැ නේද? ඊළඟ දවසේ තව හුස්ම තුනක් සිහියෙන් ගත්තට කමන්නේ නැහැ නේද? එහෙම නැත්නම් එක දවසක් සිහියෙන් දත් මදිනෝ නම් අනේ ඊළඟ දවසේ කියන්න පුළුවන් දත් මැදලා ඊට පස්සේ දත් කට හොදන වෙලාවෙදිත් පොඩ්ඩක් සිහියෙන් ඉන්න.
Recording in progress.
මේ විදිහට අපිට කියන්න පුළුවන් මෙහෙම කෑම ගන්න වෙලාවේදී සිහියෙන් ඉන්න වගේම කෑම බෙදා ගන්න වෙලාවේදී සිහියෙන් ඉන්න කියන එක. දැන් දැනට කෑම ගන්න වෙලාවේදී සිහිය පුරුදු කරපු කෙනෙකුට කියන්න පුළුවන් එහෙනම් කෑම බෙදා ගන්න වෙලාවේදී සිහිය පුරුදු කරන්න. එතන තව එකක් වෙනවා. ඊළඟට කෑම ගන්න වෙලාවේදී එක කටක් පළවෙනි කට සිහියෙන් ගන්නවා කියමු. අන්න එයාට කියන්න පුළුවන් කමන්නේ එහෙනම් ඒක හොඳයි එහෙනම් දෙවෙනි එකටත් යන්න පුළුවන්. එහෙම නැත්නම් අවසානයේදී විතරක් හරි මතක් වෙනවොත් කෑම කාලේ ඉවරුණාට පස්සේ මතක් වෙනව නම් මං සිහියෙන් කෑම කෑවේ නැහැ කියලා නම් පිඟාන හොදන වෙලාවේදී සිහියෙන් කරන්න කියන්න පුළුවන්. මෙන්න මේ විදිහට දැන් බුදුරජාණන් වහන්සේත් මේ ලොකු දේවල් කියන්නේ හාල් නැලි 16ක් කාපු කෙනාට කියන්නේ එක වෙලාවකදී එකයි අඩු කරන්න. ඒක හොඳ නම් ඊළඟ එක වෙලාවෙදී කියන තව එකක් අඩු කරන්න කියලා. අන්න ඔහොම පිළිවෙලට යෑමක් තියෙන්නේ. මෙන්න මේක අපි කරගෙන යන ප්‍රතිපදාවට මෙන්න මේකම අපිට ගලප ගන්න පුළුවන්. කෙනෙකුට තව කෙනෙකුට කියනකොට හරි එහෙම නැත්නම් Tamanට මේක ඇප්ලයි කරගන්න පුළුවන්. දැන් අද දවසේ කෑම කද්දී කෑම කාලා ඉවරුණාටම පස්සේ මතක් වුණා නම් මං සිහියෙන් කෑව කෑවේ නැහැ කියලා. අන්න ඒ මතක් වෙච්ච වෙලාවේදී හරි අපිට සිහිය පිහිටව ගන්න පුළුවන්. ඒකට පුළුවන් හරි කෑම කද්දී මට සිහිය පිහිටව ගන්න බැරි වුණා. කමක් නැහැ මං පිඟාන හොදද්දි සිහිය පිහිටව ගන්න. එහෙම නැත්නම් පිඟාන හොදලා ඕක නවද්දි සිහිය පිහිටව ගන්න. අන්න ඒ අර බැරි වෙච්ච තැනදී ඒකට මේ දුක් වෙන්නේ නැතුව මතක් වෙච්ච වෙලාව තියෙනවනේ. අන්න ඒ වෙලාවේදී මේක කරනවා. ඊට පස්සේ හොම ටික ටික පටන් ගත්තොත් ඒක ටික ටික අතීතෙ විහිදලා යනවා. අර මුලින්ම කෙනෙකුට කිව්වහම මේක කරන්න බැරි මහා ලොකු වැඩක්, පැය 24ම සතියෙන් ඉන්නේ කරන්න බැරි දෙයක්, මට මෙහෙම දේවල් තියෙනවා මේ මේ හේතු නිසා කරන්න බෑ කියන වෙනුවට අපිට දෙනවා පොඩි ටාකට් එකක් දෙන්නේ. ලොකුවට දේවල් දෙන්නේ නැහැ. එතන අන්නේ පොඩි එකෙන් පටන් ගත්තනම් එයාට ඉදිරි ගමනක් තියෙනවා. දැන් කතාවක් තියෙන්නේ අඩි 100ක් හරි කිලෝමීටර් 100ක් තියෙන පාරක් වුණත් එක අඩියකින් පටන් ගන්නවා කියලා. ඉතින් ඒකත් ඒකම අපිට මේ විදිහ මේක මේ අවස්ථාවේදීත් අපිට ඇප්ලයි කරගන්න පුළුවන්. දැන් බුදුරජාණන් වහන්සේත් මේ රජ්ජුරුවන්ට හාල් නැලි 16ම නවත්තන්න කියන්නේ නැහැ. එකින් එක නවත්තන්න කියන්නේ. එහෙනම් මෙන්න මේ විදිහට මේ රජතුමා හාල් නැලි 16ක් කන වෙනුවට මෙහෙම එකින් එක නවත්තලා අන්තිමට මේ එක නැලියක කෑම කන තත්ත්වයටපත් වුණා. ඒ වගේම මෙහෙම කෑම අඩුවෙන් ගැනීම නිසාම මේ රජතුමා හොඳට නිරෝගී කෙනෙක් බවට පත් වුණා. අන්න එහෙම නිරෝගී කෙනෙක් බවට පත් වෙලාට පස්සේ ආයෙත් බුදුරජාණන් වහන්සේ හම්බ වෙන්න ආපු අවස්ථාවේ තමයි බුදුරජාණන් වහන්සේ මේ අපි මාතෘකා කරපු ගාථාව ඉදිරිපත් කරේ. ඉතින් ඒකෙදි කියන එක අපි සලකලා බැලුවොත් අපි මේ වටපිටාවනේ මෙච්චර වෙලා කතා කරේ, මේ ගාථාවේ කියන්න ආපු වටපිටාව තමයි අපි මෙච්චර වෙලා කතා කරේ. ඉතින් ඊළාට මේ ගාථාව
recording in progress.
හොඳයි, අපි මෙච්චර වෙලා කතා කරේ මේ ගාථාව දේශනා කරන්න බුදුරජාණන් වහන්සේ හදාගත්තු වටපිටාව ගැන. මේ රජතුමාගේ හැටි ළඟට ඒක ඒ රජතුමාට කියපු ගාථාවේ සහ ඇහෙනව නේද?
ඇහෙනවා සවිනාස, පොඩ්ඩක් ආයේ
අපි දැන් මෙච්චර වෙලා කතා කරේ මේ ගාථාව දේශනා කරන්න බුදුරජාණන් වහන්සේට වටපිටාව හදාගත් වෙලාවේ අනේ වටපිටාව අපි කරගෙන යන ප්‍රතිපදාවට කොහොමද ගල්පා ගන්න කියන එක ගැන. ඒ කියන්නේ මේ සතිමත් බවෙන් කෑම කන්න පුළුවන්, ඒ වගේම මේ ලොකු දෙයක් පටන් ගන්නව වෙනුවට අපිට චූටි දෙයකින් පටන් ගන්න පුළුවන්. චූටකින් පටන් ගත්තාම ඒක ටික ටික වර්ධනය කරගන්න පුළුවන්. එහෙම නැතුව ලොකුවට පටන් ගත්තොත් මෙහෙම ප්ලෑන් කළා මම ලොකු දෙයක් කරනවා කියලා පටන් ගත්තොත් සමහර විට ඒක කරගෙන යන්න තියෙන හැකියාව අඩුයි. මොකද ලොකු ප්ලෑන් කිරීම නිසා. දැන් ඇහෙනව නේද දැන්?
ඇහෙනවා. පොඩ්ඩක් ආයි බ්‍රේක් අප් වුණා.
ඔව් කවන්නේ නැහැ ඉතින් මොනා කරන්නද? එතින් අපි දැන් කතා කරේ මෙන්න මේ විදියට සතියෙන් කෑම ගැනීම වගේම සතියෙන් කෑම බෙදා ගැනීම ඊළඟට මේ ඕනම දෙයක් පටන් ගන්නකොට ඒක චූටියට පටන් ගත්තොත් ඒක ඉදිරියට යන්න පුළුවන්. මුලින්ම ලොකුවට පටන්ගෙන ඒක ලොකුවට ප්ලෑන් කරලා කඩන් වැටෙනව වෙනුවට අපි චූට චුට්ට පටන් ගන්නවා. එතකොට ඒ විදිහට මේ බුදුරජාණන් වහන්සේත් ආදර්ශයෙන්ම මේක දීලා තියෙනවා. ඔන්න වටපිටාවෙන් පස්සේ තමයි බුදුරජාණන් වහන්සේ මෙහෙම වටපිටාවක් හදාගත්තට පස්සේ දේශනා කරන මේ අපි මාතෘකා කරපු ගාථාව. මොකද්ද? උතුම්ම ලාභයක් තියෙනවා නම් නිරෝගී බව තමයි. මිනිහෙකුට ලබන්න පුළුවන් නිරෝගී බව තරම් උතුම් ලාභයක් නෑ මිනිසෙකුට. ඒ වගේම ආරෝග්‍ය පරමාලාභ, සන්තුට්ටි පරමන්දන. මේ තියෙන සතුට, කෙනෙකුට සතුට කියන එක නැත්නම් ඒ කොච්චර ධනය තියුණත් වැඩක් නෑ කියන කතාවක් තමයි තියෙන්නේ. ඒ වගේම කොච්චර හිතවත් එහෙම නෑ, කොච්චර හිටියත් වැඩක් නෑ. හොඳට තමන්ගේ හිතවත් කෙනෙක්, නිකම්ම ඕනතරම් යාළුවෝ නැහැ, ඕනතරම් හිටියට වැඩක් නැහැ. මේ අවශ්‍යතාවයේදී කරාරින් නැතුව අවශ්‍යතාවයේ සලකලා උදව් කරන කෙනෙක් නැත්තම් කොච්චර නැයෝ හිතවත් දෝ දරුව මොනවා තිබුණත් වැඩක් නැහැ. ඒ වගේම අවසානයේදී දේශනා කරන්න මේ නිවන තමයි සියලු දෙනාගේ අවසාන බලාපොරොත්තු විය යුත්තේ මේ මොන මේ ආරෝග්‍ය බලය තිබුණත් ඊළඟ කොච්චර හිතවත් හිටියත් නිරෝගී බව තිබුණත් කොච්චර සතුට තිබුණත් ධනය තිබුණත් මේ මොනවා තිබුණත් වැඩක් නැහැ අවසානයේ නිවන තමයි අවශ්‍යම දේ කියන එක තමයි කෙටියෙන් කිව්වොත්. ඉතින් මේකෙදි අපි බැලුවොත් නිරෝගී බව කියලා සලකලා බැලුවහම දැන් ලෝකයේ මිනිස්සු කොච්චර රෝගී බවෙන් ඉන්නවද? ඒ කියන්නේ දැන් අපි රෝගය කියලා කිව්වහම මේ කියන්නේ අපි සාමාන්‍යයෙන් රේන්ජ් එකක් පනවගෙන තියෙන මෙන්න මේ රේන්ජ් එක ඇතුලේ ඉන්න ඕන නිරෝගී කියලා. මෙතනින් උඩට හරි පල්ලෙහාට හරි ගියහම රෝගී කියලා අපි හිතාගෙන ඉන්නේ එහෙමයිනේ. සාමාන්‍ය මිනිස්සු සලකන්නේ එහෙමයි. එනට ඇත්තටම බැලුවොත් මිනිස්සෙක් හරි ඕනම සත්වෙක් ගත්තොත් හැම මොහොතේදීම මොකක් හරි රෝගයක් ඇඟ ඇතුලේ තියෙනවා. මේ ජීවත් වෙනවා කියන්නේම රෝගයක් එක්කම තමයි අපි ඉපදෙන්නෙත් මැරෙනකම්ම මොකක් හරි රෝගයක් තියෙනවනේ. අඩුම තරමේ බඩගින්න පිපාසය හරි තියෙනවනේ. එහෙම නැත්නම් මේ මලමුත්‍ර පහ කිරීමේ අවශ්‍යතාවය හරි තියෙනවනේ. එහෙම නැත්නම් ඇඟේ ප්‍රෙෂර් එක හරි අඩු වැඩි වීමක් මොකක් හරි දෙයක් හැමතිසෙම තියෙනවා. හන්ද ආයෙත් කනෙක්ට් වුණා. ඉතින් අපි සලකලා බැලුවාම මේ අපි නිරෝගී බව කියලා ලෝකයා සම්මත කරගෙන හිටියට මේ එක රේන්ජ් එකදී විතරයි අපි ඒ රේන්ජ් එකෙන් පිටට පැනහම අපි නිරෝගී බව කියලා සලකන්නේ එක රේන්ජ් එකකින් පිටට පැනනට විතර පස්සේ විතරයි කියලා සැලකුවාට ඇත්තටම නිරෝගී කියලා අවස්ථාවක් පනව ගන්න බෑ. හැම මොහොතේදීම ඉපදුණු වෙලේ ඉඳලා මැරෙනකම් හැම මොකක් හරි ලඩක් අපේ ඇතුලේ තියෙනවා. ඉතින් මේක නිසා අපිට නිරෝගීකම කියන එක අපිට සාපේක්ෂ දෙයක්. මේ ලෝකයේ තියෙන හැම දෙයක්ම නිරෝගී බව හරි පිරිසිදු බව හැම දෙයක්ම බැලුවා මේ එකකට එකක් සාපේක්ෂව තමයි අපි කියන්නේ මෙහෙම නිරෝගී එහෙම නැත්නම් පිරිසිදුයි එහෙම නැත්නම් ධනය තියෙනවා හිතවත් ඉන්නවා මේ හැම දෙයක්ම බැලුවාම විශ්වාසවන්තයෝ ඉන්නවා කියලා මොකක් බැලුවත් ඒකේ තියෙන සාපේක්ෂ බව. ඒකට සාපේක්ෂව තමයි අනිත්‍යයක් ගැන කතා කරන්න පුළුවන්. ඉතින් මේ නිරෝගී බවත් අන්න එහෙම සාපේක්ෂව සලකන දෙයක්. ඒ වුණාට ඇත්තටම නිරපේක්ෂ නිරෝගී බවක් කියලා එකක් නැහැ. ඉතින් අපි බැලුවාම මෙන්න මේක අපේ භෞතිකව බැලුවාම අපි කියනවා මෙන්න මේ කෙනා නිරෝගී මේ වයසේදී මම නිරෝගී වෙ හිටියා දැන් තමයි මෙහෙම ලෙඩ තියෙන්නේ කියලා ඔන්න එක එක කතන්දර කියනවා. ඒ වුණාට හැමතිස්සෙම බැලුවාම මොකක් හරි එකක් තියෙනවා. දැන් මට මේ වෙලාවේ මෙහෙම රෝගයක් තිබුණාට මේක හොඳ මේ වෙලාවේ අපි බලන්නේ යන්නේ ඒ රෝගය හොඳ කරගන්න එකනේ. මේක තමයි ලොකුම ප්‍රශ්න වෙලා තියෙන්නේ මට මේ දවස්වල මෙහෙම ලෙඩක් තියෙනවා ඒ වෙනුවට මෙහෙම ආයුර්වේදෙන් බෙහෙත් ගන්න පුළුවන් එහෙම නැත්නම් ප්‍රයිවට් වෙන තැනකට හරි ඉංග්‍රීසි බෙහෙත් වලට යන්න පුළුවන් කියලා මේකට මේවා කරන්න ඕන මෙහෙම මේවා දේවල් කියලා ඕකමයිනේ දවස පුරාම හිතන්නේ. එතකොට මෙන්න මේ දැන් තියෙන එක තමයි අපි ලොකුවට සලකලා තියෙන්නේ. ඒනට අපි සලකලා බැලුවොත් මේ රෝගය මොකක් හරි විදියකින් හොඳ කරගත්තා කියමු 100%ක්ම හොඳ කරගෙන හොස්පිටල් එකේ ඉඳලා එන අතරේදී ඇක්සිඩන්ට් එකක් වෙලා මැරෙන්න අවස්ථාවක් නැහැ කියන්න කෙනෙකුට බෑ නේද? ඕන වෙලාවකදී අපිට මේ මරණය කියන එක එන්න පුළුවන්. එතකොට රෝගය කියන එකක් නිරෝගී බව කියන එකක් අපි සාපේක්ෂව මහ ලොකුට සලකලාගෙන හිටියට මෙන්න මේ ලදලද අවස්ථාවෙන් අපිට ප්‍රයෝජනෙට ගන්න පුළුවන් නම් රෝගී බවකුත් තියෙනවා. රෝගී නැතුව නිරෝගීව අපිට මේ වැඩේ කරගෙන යන්න පුළුවන් නම් ඒක හොඳයි. නිරෝගී බව හොඳයි රෝගයට සාපේක්ෂව විතරයි. ඒනට අපිට රෝගී වෙච්ච වෙලාවේදී උනත් අපිට සතිමත් වෙන්න බෑ කියලා දෙයක් නැහැ නේද? රෝගී වෙලා ඉන්න වෙලාවකදී උනත් අපිට පුළුවන් ඒකනුත් අවස්ථාවක් කරගන්න. ඒකත් තවත් ඒක අවස්ථාවක් කරගන්න පුළුවන් රෝගී බවත්. නිරෝගීව මේ වැඩේ කරගෙන යන්න පුළුවන් නම් පහසුයි තමයි. ඒනට රෝගී වෙලා ඉන්න අවස්ථාවේ උනත් අපිට මේක කරගන්න බැරි කමක් නැහැ. බෑ කියලා අවස්ථාවක් වෙන්නේ නැහැ. අපහසු වෙන්න පුළුවන්. අපහසු වුණත් කරගෙන ගියොත් ඒක තමන්ටම තමයි. ඉතින් සතිමත් වෙනවා කියන එක හරි මේ නිවන් මාර්ගයේ යනවා කියන එකට මෙන්න මේ රෝගය නිසා මට කරගන්න බැරි වුණා මේ හේතුව නිසා කරගන්න බැරි වුණා කියලා කෙනෙක් මොකක් හරි හේතු ඉදිරිපත් කරනවා නම් ඒ අර නොකරන්න හේතුම තමයි. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ කම්මැලියා හේතු 8ක් ඉදිරිපත් කළා මේක කරන්න බෑ කියලා කියනවා. කෑම වැඩියෙන් ගත්තට එහෙම නැත්නම් මේ අඩුවෙන් ගත්තට එහෙම නැත්නම් අද වැස්ස එහෙම පරිසර හේතු එහෙම නැත්නම් රෝගයක් තියෙනවා එහෙම නැත්නම් රෝගේ තියලා දැන් තමයි හොඳ වුනේ එහෙම නැත්නම් දුර ගමනක් යන්න තියෙනවා ඔය වගේ හේතු 8ක් කියලා මේ කම්මැලියා මේ කම්මැලියෝ මොකක් හරි දෙයක් කරන්න එක නවත්ව ගන්න නොකර ඉන්න හේතු 8ක්ද කියනවා. මෙන්න මේ හේතු නිසා මට මේ වැඩේ කරන්න බෑ කියලා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ ඒකේ අනිත් පැත්තම දේශනා කරනවා. මේ වීර්‍යවන්තයා යන්නේ හේතු 8ම අනිත් පැත්තට හරව ගන්නවා. දැන් මට ලෙඩක් හැදීගෙන එනවා. ලෙඩක් මේ දවස්වල තියෙනවා. ලෙඩෙන් මැරේද කියලා කියන්නත් බෑ. ඒක නිසා අදාදම මේ වැඩේ කොහොම හරි කරගන්න ඕනේ. මැරෙන්න ඉස්සෙල්ලා මේ වැඩේ කරගන්න ඕනේ කියලා. අන්න වීර්‍යවන්තයා ලෙඩක් තියුණත් කොහොම හරි ඒ වැඩේ කරනවා. ඒ වගේම ලෙඩේ හොඳ වුණාට පස්සේ වුණත් මට ලෙඩේ හැදිලා තියෙන දවස්වල මේක හරියට කරගන්න අපහසු වුණා. දැන් ඉතින් හොඳ වෙච්ච වෙලාවේ ටිකක් අර ටිකක් අල්ලලා මේ වැඩේ කරගන්නවා කියලා. අන්න එයා තවත් වීර්‍යවන්ත වෙනවා. අන්න එහෙම දැන් මේ ලෙඩේ කියන එකම අපිට ප්‍රයෝජනයට ගන්න පුළුවන්. අර කම්මැලියා ලෙඩේ ප්‍රයෝජනයට ගන්න ඕන නිකන් ඉන්න. ඒ වෙනුවට වීර්‍යවන්තයාට පුළුවන් මේ ලෙඩේම වුණත් තමන්ගේ වැඩේට ප්‍රයෝජනයට ගන්න. ඒතර මෙන්න තමන්ගේ වැඩේ කරගන්න මෙන්න මෙහෙම අවස්ථාවාදී වෙනවනම් එයාට මේකෙන් පුළුවන් මේ ලෙඩේ වුණත් කොම්පෝස් කරලා තමන්ගේ ගමනට ප්‍රයෝජනයට ගන්න. ඉතින් මේ බුදුරජාණන් වහන්සේ මෙතෙන්දී මේ මෝඩ රජුරයන්ට මෙහෙම කිව්වට නිරෝගී බව හොඳයි උතුම් ලාභයක් කියලා කිව්වට මේ හරියට මේ වැඩේ කරගන්න අවශ්‍යතාවය දැනෙච්ච කෙනාට රෝගය වුණත් ඒකත් තවත් එක අවස්ථාවක් විතරයි. දැන් මේ වගේ කෙනෙකුට මෙහෙම මෝඩ රජෙකුට මෙහෙම කියන එක හරි. දැන් අපි නිරෝගී බව හොඳයි ඒ වගේම රෝගී බවත් අපිට වැඩේට කරගන්න පුළුවන්. හොඳයි ඊළඟට මේ ගාථාවේ ඊළඟ පදයේ මේ ගාථාවේ ඊළඟ පදයේ විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ සිතේ සතුට තමයි උතුම්ම සම්පත කියලා. ආරෝග්‍ය පරමාලාභ සන්තුට්ටි පරමං ධන. මේ උපරිම ධනය කියන්නේ සතුට කියන එක. ඉතින් අද කාලේ බැලුවොත් මිනිස්සු සතුට හොයන්නේ මේ සල්ලි වලින්නේ. සල්ලි තියෙන මනුස්සයා සතුටෙන් ඉන්නවා කියලා නැති මනුස්සයා හිතනවා. ඒ වගේම තියෙන මනුස්සයා බලන මටත් වඩා සතුටෙන් ඉන්නෝ මේ බලය තියෙන මනුස්සයා කියලා. එහෙම එහෙම තමන්ට නැති එක තමයි හැමතිස්සෙම අපි හොයාගෙන යන්නේ. මේ තියෙන දේෙන් සතුටෙන් ඉන්නෝ වෙනුවට නැති ධනයක් හරි නැති බලයක් හරි නැති මොකක් හරි දෙයක් මුල් කරගෙන තමන්ගේ මෙන්න මේ මොහොතේ සතුට නැති කරගන්නවා. ඉතින් මේ වෙලාවේදීත් බුදුරජාණන් වහන්සේ මේ බල ධනය සතුටයි කියන එක වෙනුවට හිතේ සැනසීම. හොඳයි ආයෙත් කනෙක්ට් වුණා. ඉතින් අපි බලමු දැන් බුදුරජාණන් වහන්සේ මෙතෙන්දි දෙවනි පදේදී කියන්නේ ධනයට වඩා සතුට කියන එක වටිනවා කියලා. හරි ඒකත් අපි බැලුවොත් මේ ධනයට සාපේක්ෂව තමයි සතුට කියන එක වටින්නේ. අපි ධනයක් පස්සේ යන්නේ නැත්නම් අපිට එතකොට සතුට කියන එක උපරිමෙන් තියෙන වෙන්නත් පුළුවන්නේ. ඒ වෙනුවට අපි ධනෙ තියෙන මිනිස්සු පස්සෙන් ගිහිල්ලා ධනෙ තමයි සතුට කියලා හොයාගෙන ගිහිල්ලා කොහොම හරි කෙනෙක් හිතුවා තේරුණා කිය මේක ධනෙන් වැඩක් නෑ අපි ඊට වඩා වෙන අධ්‍යාත්මික සැපයක් තියෙනවා කියලා වෙන පැත්තකට හැරුණත් එතෙන්දිත් අපිට බලන්න පුළුවන් මේ සැපයක් ඇත්තටම අධ්‍යාත්මික පැත්තෙත් සැපයක් තියෙනවද කියලා අපිට තව විදිහකින් හොයන්නත් පුළුවන්. දැන් බුදුරජාණන් වහන්සේ නේ ඇත්තටම ධම්ම දින්නාව දේශනා කරන චූල වේදල්ල සූත්‍රයේදී මෙහෙම අධ්‍යාත්මික සැපයයි දුකයි කියලා දෙකක් තියෙනවා. ඊළාට මේ බාහිර පැත්තෙන් බැලුවත් ඒ කියන්නේ භෞතික දේවල් වලින් සලකලා බැලුවත් ඒකෙත් සැප දුක දේවල් දෙකක් තියෙනවා. ඒතර මෙහෙම ගත්තාම මේ අධ්‍යාත්මික මාර්ගයේ ගියපු පළියටම සතුට හැමතිස්සෙම ලැබෙන්නේ නැහැ. ධනයට සාපේක්ෂව මේ අධ්‍යාත්මික මාර්ගයෙන් ගිහිල්ලා නිරාමිස සතුට කියන එක ඊට වඩා හොඳට ලැබෙනවා. ඒ කියන්නේ අර වෙනුවෙන් මොකක් හරි ලොකුවට මහන්සි වෙන්න වෙනවා ධනය ලබා ගන්න. ඒ වගේ මේක රැක ගන්න ඒවට මහන්සි වෙන්න වෙනවා. ඒ වෙනුවට සත පහක්වත් වියදම් කරන්නේ නැතුව මේ මොහොතේ සතිමත් වෙන කෙනෙකුට මේ උපරිම සතුට ලබන්න පුළුවන්. මේ මොහොතේ ලැබෙන දේ මොකක් හරි මේ දැනෙන දේ මොකක් හරි වුණත් ඒක සතුටෙන් බාර ගන්න පුළුවන් නම් වෙන්නේ මොකක්ද කියන එක සතුටෙන් බාර ගන්න පුළුවන් නම් ඒ මොහොතේ යා හොඳ උපරිම සතුටෙන් ඉන්නේ. ඉතින් ඒ ඊටත් වඩා එහෙම හිටියත් කෙනෙකුට දුකක් ඇති වෙන්න පුළුවන්. මොකද මේ අපි කොච්චර සතුටෙන් හිටියත් හැමතිස්සෙම අපිට මේ අපි බලාපොරොත්තු වෙන හොඳම ලැබෙන්නේ නැහැ. ඒ වෙනුවට නරක දේවලුත් ලැබෙන්න පුළුවන්. ඉතින් එහෙම බැලුවාම මේ ධනයට සාපේක්ෂව මේ අධ්‍යාත්මික මාර්ගයේ යෑමෙන් සතුටක් ලැබෙනවා. සාපේක්ෂ සතුටක් ලැබෙනවා. ඒ වුණාට ඒ සතුටත් යම්කිසි සාපේක්ෂ බවක් තමයි තියෙන්නේ. අපිට ඒකත් අතහරින්න පුළුවන් නම් ඒ වගේ කියන්නේ මේ සිහියෙන් ඉන්න එක හොඳයි. ඒ වගේම සිහියෙන් ඉන්න අතරේදී අපිට සිහිය නැති වුණා කියමු. අර ඒ ගැන දුක් වුණ තේලාට ඒකත් තව වේදනාවක් වෙනවා. නැහැ මේ විදිහට අපිට බලන්න පුළුවන් මේ අධ්‍යාත්මික මාර්ගයෙන් යන එක අර ධනෙ පස්සේ යනවට සාපේක්ෂව සතුටක් තියෙනවා. ඊළාට මේ අධ්‍යාත්මික මාර්ගයෙන් යන අතරේදී මොකක් හරි ඒක කඩාකප්පල් වුණා කියමු. අපි හිතන විදිහට කරගන්න බැරි වුණොත් තේ ඒකත් තව කෙනෙකුට දුකක් විදිහට හරව ගන්න පුළුවන්. අන්න ඒ වෙනුවට අපිට මේක අනිත් පැත්තට මේ අර කලින් කිව්වා වගේ මේ ලෙඩක් රෝගයක් හැදෙන වෙලාවෙදිත් අපිට මේක හොඳ පැත්තට හරව ගන්න හොඳ ඇහෙනව නේද? හොඳ අපි එහෙනම් දැන් අපි කතා කර කර හිටියේ නිරෝගී බව නිසා සතුටක් ලැබෙනවා. ඒ කියන්නේ නිරෝගී බව තියෙනවා නම් හොඳයි අපිට මේ මාර්ගයේ පහසුවෙන් කරගෙන යන්න පුළුවන්. ඒ වුණාට ලෙඩ වුණත් අපිට පුළුවන් ඒකෙනුත් අපි ප්‍රයෝජනයක් අරගෙන ඒකෙනුත් මේ මාර්ගයට වඩන්න අපිට අවස්ථාවක් කරගන්න පුළුවන්. ඒ වගේම ධනය තියෙනවා නම් ඒ අතින් අපිට මේ වැඩේ කරගෙන යන්න සමහරට පහසු වෙන්නත් පුළුවන්. ඒ වගේම ධනය නැති වුණත් අපිට සතුටෙන් ඉන්න පුළුවන්. සතුටෙන් ඉන්න අතරෙදි මේ බාහිර දේවල් එක්ක අපි සතුටෙන් ඉන්නා වගේම අපි මේ කරගෙන යන සතිය වුණත් ඒකත් ඒක පුරුදු කිරීමෙන් අපිට සතුට වෙන්න පුළුවන්. ඒ වගේම මේ බාහිර දේවල් නැති වෙනා වගේම සතියත් කඩා කප්පල් වුණොත් ඒකත් එක මොහොතකදී නැති වුණොත් ඒ ගැන දුක් වෙනව වෙනුවට හරි මේ වෙලාවේදී මට සතිය නැති වුණා.
Recording in progress.
මට ඇහෙන්නේ නැතුව ගිය ස්වාමීන් වහන්සේ.
හොඳයි දැන් ඇහෙනව නේද?
දැන්
එහෙනම් සල්ලි. හන්ද අපි මේ විදිහට කොහොමද අමාරුවෙන් කරගෙන යමු. ඉතින් අපි දැන් කතා කරෙත් සතිය වුණත් අපිට නැති වුණාට ඒක කමන්නේ නැහැ. නැති වෙච්ච එක දැනගන්න පුළුවන් නේ. මේ නැති වෙච්ච බව දැනගන්නවා කියන්නේ ඒකත් තව වට මේ මගේ හිත මෙහෙම මට ඕන විදිහට තියාගන්න අපි කොච්චර try කරත් මගේ කියලා හිතාගෙන හිටින හිතවත් මෙහෙම මට ඕන විදිහට තියාගන්න බෑ කියන එක දැනගන්න එක ඒකත් හරිනවනේ. දැන් අපි try කරන්න හැමතිසේ මගේම කියලා හිතාගෙන ඉන්න wife හරි husband හරි මට ඕන විදිහට තියාගන්න. මගේම කියලා හිතාගෙන ඉන්න මේ ළමයි මට ඕන විදිහට තියාගන්න. එහෙම නැත්නම් මේ මංපත් කරපු දේශපාලඥය මට ඕන විදිහට වැඩ කරන්න ඕන කියලා. එහෙම නැත්නම් මම වැඩ කරන ඔෆිස් එකේ ඉන්න අය මට ඕන විදිහට වැඩ කරන්න ඕන කියලා. එහෙම ඒ විදිහට හිතාගෙන ඉන්න වෙනකොට මේ මගේම කියලා හිතාගෙන ඉන්න මේ හිතවත් මට ඕන විදිහට පාලනය කරගන්න බෑ කියලා එක තේරුම් ගන්න අන්න හිත පිට යෑමත් හොඳ අවස්ථාවක්. එතන අන්න මේ අර සතුටෙන් මේ හිත තියාගෙන පුළුවන් ඉන්න එක අපි හොඳයි කියලා බාර ගන්නා වගේම අර ඒක නැති වුණත් අපිට ඒක සතුට නැති වෙච්ච එකත් සතුටෙන් බාර ගන්න පුළුවන්. ඒ වගේම ඊළඟ එක විදිහට බුදුරජාණන් වහන්සේ මේ සරල ගාථාවෙක පෙන්නන්නේ මේ කොච්චර නෑයෝ හැම හිටියට අපිට පුළුවන් මේ තමන්ගේ හිතවත් කෙනෙක් තමයි අපිට හොඳම නෑයා කියලා. දැන් ඕකෙදිත් බලමු අපි නෑයෝ කියලා සලකනවා එහෙම නැත්නම් මේ හිතවත්තු කියලා සලකලා බැලුවාම අපිට මොකක් හරි දෙයකට උදව්වක් වෙන කෙනෙක් නෙමෙයි හිතවත් කෙනෙක් නෑයෙක් කියලා අපි සලකන්නේ. එතකොට තමන්ට වැඩියෙන්ම උදව් කරන්නේ කවුද? වැඩියෙන්ම උදව් කරන්නේ එහෙම නැත්නම් වැඩියෙන්ම හතුරුකම් කරන්නත් පුළුවන් වෙන්නේ තමන්ගේ හිතටමයි. වෙන ලෝකේ බාහිර කෙනෙක් මට හතුරුකමක් කරනවා වගේ සිය දහස් ගුණයක් මට සතුටුකමක් කරන්න පුළුවන් මගේ එක සිතුවිල්ල, නරක සිතුවිල්ල. දැන් අපි බාහිරෙන් අපි බලනවා මෙහෙම මට හිතවත් මිනිස්සු ඉන්නවා, මට නෑයෝ ඉන්නවා, මෙහෙම දේවල් කොච්චර ඉන්නවා කියලා අපි බැලුවට අවසානයේදී තමන්ගේ ඇතුල් පැත්තට හැරිලා බලන කෙනෙකුට පේනවා මේ තමන්ගේ හිතම තමයි තමන්ට හොඳම හිතවතා. තමන්ට එහෙම නැත්නම් තමන්ගේ හොඳයි අපි මේ නෑයෝ ගැන එහෙම නැත්නම් හිතවත්තු ගැන කතා කර කර හිටියේ එතෙන්දී අපිට මේ සතිමත්කම පුරුදු කරන මෙහෙම ප්‍රතිපදාවක යන කෙනෙක් විදිහට අපිට සලකන්න පුළුවන් මේ බාහිර නෑයෝ හිතවත්තු එක්ට වගේ සලකනෝ වගේම මේ ඇතුල් පැත්තට හැරිලා බැලුවාම තමන්ගේ හොඳම හිතවතා ඉන්නේ මේ තමන්ගේ ඇතුළෙම. ඒ වගේම තමන්ගේ ලොකුම හතුරා ඉන්නෙත් මේ තමන්ගේ ඇතුළෙම තමයි. ඉතින් මෙහෙම බැලුවාම අපි බලමු තමන්ට හිතවත් වෙන්නේ කොහොමද? මෙහෙම දැන් තමන්ගේ නෑයෙක් හොයාගෙන හිතවතෙක් හොයාගෙන පිටින් බලන්න යන වෙනුවට කරදරයක් වෙච්ච වෙලාවේදී තමන්ගේ ඇතුල් පැත්තට හැරිලා බලුවොත් මේක මගේ මට මම හිතවත්ද කියලා මේ අවස්ථාවේදී තමන්ට තමන් හිතවත් කරගන්නේ කොහොමද කියලා හොඳ හෙනව නේද? තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි හෙනව නේද?
එහෙනම් සොයනස පොඩ්ඩක් අර තමන් දෙසට හැරිලා තවන්න හිතවත් කරගන්නවායි කියන තැන ඉඳලා අපිට ඇහුන්නේ නැහැ. මම හිතන්නේ මික්ස් වෙලා අර කී හොඳට ඇහෙනවා. සොයනස ෆෝන් එකෙන්ද ජොයින් වෙලා ඉන්නේ? ෆෝන් එකෙන් ජොයින් වුණොත් සමහර විට පොඩ්ඩක් සිස්ටම් ලීක් කරලා මාරු
වෙනවා. නෑ මේ SLT ෆයිබර් ලයින් ෆයිබර් කනෙක්ෂන් එකක් තියෙන්නේ. එච්චර හොඳයි මේ ෆයිබර් කනෙක්ෂන් එක. අනිත් එක ඩයලොග් එකත් ඉතින් ඒකත් මේ දවස්වල මේ වර්ෂාවත් එක්ක එච්චර හොඳ නැහැ. කමන්නේ ඉතින් අපිට මෙහෙම බාධා වෙද්දිත් අපිට ඒකත් අවස්ථාවක් කරගන්න පුළුවන්. දැන් අපි හැමතිස්සෙම කිව්වේ දැන් රෝගී වෙච්ච වෙලාවෙදිත් අපිට ඒක අවස්ථාවක්. ඒ වගේම සිතේ සල්ලි නැති වෙලාවෙදිත් අපිට සතුටෙන් ඉන්න පුළුවන්. ඒ වගේම මෙහෙම හොඳයි. ආයි සරෙන් සරේ ඩිස්කනෙක්ට් වෙනවා බලමු. ලැබෙන චූටි චූටි අවස්ථාවෙන් හරි අවස්ථාවාදියෙක් වෙලා ප්‍රයෝජන ගන්න. ඉතින් අපි මුලේ ඉඳලම කිව්වේ රෝගී වෙච්ච වෙලාවේදීත් අපිට මේ තමන්ගේ ප්‍රතිපදාව කරගෙන යන්න පුළුවන්. ඒ වගේම සල්ලි තිබුණත් නැතත් මේ ප්‍රතිපදාව කරගෙන යන්න පුළුවන්. ඒ වගේම හිතවත් වූ ණයය නොහිටියත් මේ තමන්ගේ හිතම තමන්ට හොඳම ණයෙක් කරගන්න ඕන තරම් අවස්ථාව තියෙනවා. ඒකත් පුළුවන්න්නේ මෙහෙම තමන්ට කරදරයක් බාධාවක් ආපු අවස්ථාවකදී ඇතුල් පැත්තට හැරිලා බලන්න පුළුවන්. එහෙම බාධා කරදර නැති වෙච්ච වෙලාවේදී අපිට ඕන තරම් හිතවත් වූ අර මෝනිච්චාවට කතා කරන අය ඕන තරම් ඉන්නවා. එහෙම කරදරයක් ආපු වෙලාවකදී අපිට කොහොමද ඉන්නේ කියන එක බාහිරෙන් වගේම
Recording in progress.
හොඳයි කොහොම හරි බාධා මැද්දේ හරි අපි අන්තිමටම කතා කරේ මේ බාධා කොච්චර තිබුණත් අපිට මේ හිතවත් වූ ණයෝ ගැන වුණත් සලකද්දී අපිට කරදරයක් වුණාම අපි අතරේ ඉන්න අය අතරින් ඉතා සුළු පිරිසක් හරි ඉතුරු වෙන්න පුළුවන්. ඒ කොහොම වුණත් අන්න ඒ වගේම තමයි මේ අභ්‍යන්තර පැත්තට හැරිලා බැලුවාම අපි නිකන් ලෙඩක් කරදරයක් නැති වෙලාවේදී අපිට එන සිතුවිලි වලට අමතරව මෙහෙම බාධාවක් කරදරයක් වුණාම ඒ වගේ වෙලාවේ අමලියකදී මොන වගේ සිතුවිලිද අපිට හිතට එන්නේ කියලා ඔන්න හිත ඇතුල් පැත්තෙනොත් අපිට තේරුම් ගන්න පුළුවන්. සාමාන්‍ය ජීවිතය ගත කරද්දී අපිට අර ගොඩාක් යාළුවෝ ඉන්නෝ වගේම අපේ සිතුවිලි තත්ත්වයත් වගේම කරදරයක් වෙච්ච වෙලාවේදී අපේ හිතේ තත්ත්වයත් ඊට වඩා වෙනස් මට්ටමට එන්න පුළුවන්. අනේ අපිට මේ සිහියෙන් ඉන්න කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් අර හොඳ වෙලාවේදී ඉන්න යාළුවෝ නරක වෙලාවේදී ඉන්න යාළුවෝ වගේම අපේ හිත ඇතුලේ තන්නේ වගේම සිතුවිලි එක එක වෙල අවස්ථාවේ හැටියට කරදරයකදී එක එක විදියට වෙනස් වෙන්න පුළුවන්. අන්න ඒකෙනොත් අපිට මේ හිත ගැන පොඩ්ඩක් මේ පරිශනාවක් කරන්න හොඳ අවස්ථාවක් වෙනවා කරදරයක් වෙච්ච වෙලාවේදී. අන්න ඒත් අපිට මේ ගාතාව මේ විදියට තව ඇතුල් පැත්ත බලන්න අපිට වෙන විදියකටත් හරව ගන්න පුළුවන්. ඒ වගේම අවසානයේදී බුදුරජාණන් වහන්සේ මේ නිවන ගැන දේශනා කරන්නේ මේ මොනවා තිබුණත් වැඩක් නැහැ මොන නිරෝගීකම තිබුණත් ඒ වගේම හිතවත් හිටියත් සතුට කොච්චර තිබුණත් මේක හැමතිස්සෙම තියෙන දෙයක් නෙවෙයි කොයි වෙලේ හරි මේක නැති වෙනවා. අපි අර කලින් කිව්වා වගේ මේ ලෙඩේ හොඳ කරගෙන හොස්පිටල් එකේ ඉඳලා එන අතරේ පුළුවන් ඇක්සිඩන්ට් එකක් වෙලා මැරෙන්න. ඒ වගේම මේ යාළු ගොඩාක් ඉන්න අතරේ වුණත් යාළු කවුරුවත් නැති වෙලාවක ඉන්න වුණත් මේ අවස්ථාවේ කොයි වෙලේ මේ ජීවිතේ නැති වෙනවද කියන්නත් බෑ නේද? ඒ නිසා මේ මොනවා වුණත් අවසානයේදී තමන්ගේ මේ විමුක්තිය ලබා ගන්න බැරි නම් මේ කරගෙන යන ප්‍රතිපදාව ඒ පැත්තට හරව ගන්න අමාරු නම් හොඳයි. ඉතින් මේ කරගෙන යන ප්‍රතිපදාව මේ අවස්ථාවක් කරගන්න අමාරු නම් ඒ ප්‍රතිපදාවෙන් අපි ප්‍රයෝජනයක් ගත්තේ නෑ වෙනවා. ඒක නිසා මේ ප්‍රතිපදාව අපි කරගෙන යෑමේදී එනවා බාධා එනවා හොඳ එනවා හැම එකේදීම අපිට ඒක සතුටෙන් බාර ගන්න පුළුවන් නම් අන්න ඒකේන මේක ජයග්‍රහණය කරාව වෙනවා. ඒ වගේම අපි මේ ගාථාව මුලින්ම ආරම්භ කරගත්තේ මේ හැමෝම දන්න විදිහට මේ ධම්මපදේන ගාථාවනේ. ඒක අවස්ථාව මුල් කරගෙන තමයි මේක පටන් ධර්මදේශනාව ආරම්භ කරේ. ඒකට මේ ගාථාව බුදුරජාණන් වහන්සේ තව අවස්ථාවකදී දේශනා කළා තියෙනවා මාගන්ධිය බ්‍රාහ්මණයට. ඒක පොඩ්ඩක් මීට වඩා වෙනස් අවස්ථාවක්. ඒ වුණාට අපි මේ ලැබිච්ච කාලයත් එක්ක බැලුවාම ඒ විදිහ අවස්ථා දෙකම විස්තර කරන්න අමාරු නිසා හොඳයි මේ ගාථාව අපි මුලින්ම ආරම්භ කරේ මේ ධම්මපදේන කතාව මුල් කරගෙන වුණාට මේ ගාථාව බුදුරජාණන් වහන්සේ මාගන්ධිය කියන බ්‍රාහ්මණයට වෙන අවස්ථාවකදී දේශනා කළා තියෙනවා. දැන් මුලදී මේ කොසල් රජ්ජුරුව කියන මෝඩ රජාට කිව්වේ මෙහෙම භෞතික දේවල් මුල් කරගෙන මෙහෙම ගාථාව දේශනා කරාට මේ මාගන්දී කියන බ්‍රාහ්මණයත් එක්ක කතා වෙන අවස්ථාවේදී මේ ගාථාව බුදුරජාණන් වහන්සේ උදාන ගාථාවක් විදිහට මාගන්දියත් එක්ක කතා කරන අතරමැදදී දේශනා කරනවා. දැන් ඒ වෙලාවේදීත් අර කොසල් රජුරන්ට කිව්වා වගේ මේ භෞතික දේවල් තමයි මෙහෙම නිරෝගී බව සතුට එහෙම කියන්නේ නෑයෝ ධනය කියන විදිහට සලකලා මේ මාගන්දී බමුණ කියනවා අපේ මේ බ්‍රාහ්මණ වේදවලත් ওই ગાතාව ওই විදිහටම තියෙනවා කියලා එයත් කියනවා මමත් මේ ગાතාව දන්නවා කියලා. දැන් මේ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ කියනවා ඒක නෙවෙයි මේ ඇත්තට මේ ગાතාවේ ඇත්තටම තේරුම මෙහෙම භෞතික දේවල් පැත්තට හරවලත් අපිට මේක බලන්න. හොඳයි මාගන්දී බ්‍රාහ්මණයට බුදුරජාණන් වහන්සේ මේ විදිහට පෙන්නන්නේ මේ විදිහට භෞතික දේවල් සලකලත් මේ ગાතාව අපිට විග්‍රහ කරගන්න පුළුවන්. ඒ වෙනුවට ඊට අමතරව අභ්‍යන්තර පැත්තේ තමන්ගේ සිතුවිලි පැත්තට හරවලා මේ ප්‍රතිපදාවත් එක්ක ගලපගෙන මේ ગાතාව මීට වඩා ඉහළ මට්ටමින් මේ අපිට මේ ගලප ගන්න පුළුවන් කියලා ඔන්න මාගන්දියට දේශනා කරන අර මෝඩ රජ්ජුරුවන්ට අර විදියට භෞතික විදියට කෑම අඩු කරගෙන නිරෝගී වෙන්න අවස්ථාවක් හදලා දුන්නා වගේම මාගන්දී බ්‍රාහ්මණයාට කියන්නේ මේකම නෙවෙයි මෙහෙම නිරෝගී බව විතරක් නෙවෙයි මේක අභ්‍යන්තර හිතේ නිරෝගී බව භෞතික නිරෝගී බව වෙනුවට හිතේ නිරෝගී බව එහෙම නැත්නම් භෞතික සතුට වෙනුවට මේ කියන්නේ භෞතික දේවල් පස්සේ ගිහිල්ලා ලබන සතුට වෙනුවට මේ අධ්‍යාත්මික සතුටක් ලබන්න පුළුවන් ඒ වගේම අපි පිටින් නෑයෝ හිතවත් හොයන වෙනුවට මේක තමන්ගේ හිතම තමන්ට හොඳ හිතවතෙක් කරගන්න පුළුවන් ඒ වගේම මේ බ්‍රාහ්මණ වේදවල තියෙන මේ නිවන කියලා බ්‍රහ්ම ලෝකවල ගිහිල්ලා රස්තියාදු වෙනව වෙනුවට මේ උතුම්ම නිවන මේ සම්පූර්ණ ගමන කෙලවර කරලා ලබන නිවන ඊට වඩා උතුම් කියලා මෙන්න මේ ගාථාව තව වෙනස් විදියකින් හොඳයි. ඉතින් මේ ගාථාවම මේ අර කොසල් රජ්ජුරුවන්ට මේ ගාථාවම කොසල් රජ්ජුරුවන්ට කියපු එක වෙනුවට මේ මාගන්දී බ්‍රාහ්මණයාට තවත් වෙනස් විදියකින් කියපු එක තමයි අපි දැන් මේ දෙකම එකතු කරලා අද ධර්ම දේශනාව සඳහා කොහොම හරි ගලප ගන්න බැලුවේ මේ බාධාත් එක්කම. අපි මේ මෙන්න මේ අවස්ථාවේදී ලැබෙච්ච මේ බාධා වුණත් අපිට අවස්ථාවක් කරගන්න පුළුවන්. අපි කොච්චර හිතන් හිටියත් මේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකත් හොඳට ස්ටේබල් මේ ෆයිබර් ලයින් එකක් ගත්තා ඊට වඩා එහෙකට ගියත් ඒ මොකක්වත් මේ ස්ටේබල් කියලා දෙයක් නැහැ. මේකත් අනිත්‍ය ස්වභාවයට හැරෙනවා. ඒකත් අපිට අවස්ථාවක් කරගන්න පුළුවන් මේ ගමන යන්න. ඉතින් මේ ගමන කෙලවර කර ගැනීම සඳහා මේ බාධා මැද හරි මේ හපු ධර්ම දේශනාවේදී මොකක් හරි දෙයක් ලැබුණා නම් අන්න ඒක තමයි තමන්ට ඇතුළට ගත්තු දෙයක් වෙන්නේ. ඒ වෙනුවට මේ බාධා තිබුණා කියලා ඒකත් එක දුක් වුණා නම් ඒකට තරහ ගියා නම් මේ කනෙක්ෂන් එක හදපු කෙනාට එහෙම නැත්තම් මේ ලෝකේ තියෙන තත්ත්වයට එහෙම නැත්තම් මේ පරිසර තත්ත්වවලට එක තරහ ගියාට වඩා මේකත් තවත් අවස්ථාවක් තමයි තමන්ගේ හිත දිහා බලන්න. මෙම ඩිස්කනෙක්ට් වෙද්දී එහෙම නැත්තම් මේ කතා කරන එක හරියට ඇහෙන්නේ නැති වෙද්දී තරහ යනවාද කියලා බැලුවනම් අර තමන්ගේ හිතේ තත්ත්වය බලා ගන්න පුළුවන්. ඉතින් මෙහෙම බණ කියද්දී එකපාරට ඩිස්කනෙක්ට් වෙද්දී මෙහෙම කතා කරගෙන ආව ෆ්ලෝ එක කැඩුනට පස්සේ ඊළඟ එක කියන්න බැරි වෙනවනම් එතකොට මේ බණ කියන කෙනාගේත් ඇතුල් පැත්ත දිහා බලන්න පුළුවන්. මෙන්න මෙහෙම ඩිස්කනෙක්ට් වෙන එකත් අපිට අවස්ථාවක් කරගන්න පුළුවන්. මේ තමන්ගේ හිතේ මේ දැං ස්වභාවය තේරුම් ගන්න. ඉතින් මේකත් අවස්ථාවක් කරගෙන මේ අද දවසේ ධර්ම දේශනාවෙන් යම් කිසි දෙයක් තේරුණා නම් අන්න ඒක තමන්ගේ ප්‍රතිපදාව තව සතුටෙන් හොඳින් කරගෙන යන්න ඒ වගේ මේ තමන්ගේ ඇතුල් පැත්ත තව තවත් බලන්න අවස්ථාවක් කරගන්න අවස්ථාව ලැබේවා කියන ප්‍රාර්ථනාව ඇතුව අද දවසේ ධර්ම දේශනාව මෙතනින් සමාප්ත කරනවා. සීල දිනාටම තෙරුවන් සරණයි.
සාදු 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 බොහොමත්ම පින් ස්වාමීන් වහන්ස බාධා මැද්දේ වුණත් ඒක බාධාවක් නොකරගෙන අප වෙනින් ඔබ වහන්සේගේ කාර්යය ප්‍රය කරලා වටිනා ධර්ම දේශනාවක් ඉදිරිපත් කරා අපගේ සතිමත් බව දිනු කර ගැනීම පිණිස ධර්ම දේශනාව අවසානයේදී අපි පොඩි සාරාංශගත කිරීමක් කරනවා. මම හිතනවා මගේ අතින් යම් අඩුපාඩු වුණොත් සමාව ඉල්ලා
Recording in progress.
අදහසක් ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කරේ තමන් එම අවස්ථාවේදී සතිමත් වෙනවා නම් එයත් ඉතා වටිනවා. ඊළඟට කෑම ගන්න වෙලාවෙත් පළවෙනි පිඩ අවසාන පිඩ ආදී වශයෙන් සතිමත් වෙනවා නම් ඉතාමත්ම වටිනවා. ඊට අමතරව මෙම ගාථාව තවත් අවස්ථාවක දේශනා කරා මා ගන්ධි කියන බ්‍රහ්මණයාට. ඒ අවස්ථාවේදී බුදුන් වහන්සේ වෙනස් ආකාරයකටයි එම ප්‍රකාශය සිද්ධ කරේ. උදාන වාක්‍යයක් ලෙස ප්‍රකාශ කරා. මොකද එහිදී බුදුන් වහන්සේ කිව්වා මෙය භෞතික වශයෙන් නොවේ අපිට අධ්‍යාත්මික පැත්තට දියුණු කර ගැනීම පිණිසත් හේතු වෙනවා. සතිමත් බව දියුණු කර ගැනීම තුළින් අපි කොහොමද අප තුලට හැරෙන්නේ, අපව අපි සමග අපිෂ්ඨවත් වෙන්නේ බාධා කිරීම මැද අපේ සතිය, අපේ අධ්‍යාත්මික දියුණුව, නිරෝගීකම දියුණු කර ගන්න කොහොමද කියලා අප වෙනුවෙන් ඉතාමත් වටිනා විදිහටම දේශනාව ඉදිරිපත් කරා. ඒ වෙනුවෙන් ගෞරවනීය ස්වාමීන් වහන්සේට අපගේ නමස්කාර පූර්වක ස්තුතිය පුද කරනවා. වැඩසටහනේ මීළඟ අංගය ලෙස අපිට තිබෙන්නේ
නදීප් මට පොඩි විනාඩියක් දෙන්න අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස. ඔබ වහන්සේ අපේ වැඩසටහනට පැමිණියේ මේ අසනීප සත්‍යයක් එක්ක බොහොම කාලයකට පස්සේ. ඉතින් ඒක නිසා මේ කුසල රජතුමා සූපත් වුණා වගේම මේ අපි හැමදෙනාම මේ වැඩසටහන සම්බන්ධ වෙලා කරගන්න ලද සියලුම කුසල ශක්තියින් හේතු වාසනා වෙලා ඔබ වහන්සේට ඉක්මන් නිරෝගී සුව ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා හැමදෙනා වෙනුවෙන්. නදීප් වාකරගෙන
වැඩසටහනේ බීලක අංගයේ විදිහට අපිට තිබෙන්නේ සතිමත් බව පුහුණු කරන්නන් සදාවන පත්‍රිකාව ඉදිරිපත් කිරීමටයි. නිස්සරණ වාසී ගෞරවනීය ස්වාමීන් වහන්සේලා අප වෙනුවෙන් අත්පත්‍රිකාවක් සකස් කරලා තිබෙනවා ආධුනික සතිමත් බව පුහුණු කරන්නන් වෙනුවෙන්. ඒ සඳහා මූලික වශයෙන්ම සතිමත් ඇවිදීම සහ සතිමත් හිඳ ගැනීම සම්බන්ධ වීඩියෝ පටි දෙකක් නිර්මාණය කරලා තිබෙනවා. පළමුව සතිමත් බව පුහුණු කරන්නෙක් ආධුනිකයෙක්. මෙම වීඩියෝ පටි දෙක නරඹලා ඒ පිළිබඳ මූලික අදහසක් සතිමත් ඇවිදීම සහ සතිමත් හිඳ ගැනීම සම්බන්ධයෙන් අරගෙන කීපවරක් හෝ එම වීඩියෝ පටි දෙක නරඹලා එම අදහස ඇති කරගන්න. වඩාත් වැදගත් වෙන්නේ තමන්ගේ පුහුණුව. ඉතින් මෙය වෙලාවක් තැනක් කියලා දෙයක් නෑ සතිය පුහුණු කරනකොට. නමුත් ආරම්භයේදී වෙලාවක් වෙන් කරගෙන ඒ සඳහා කැපවීමක් කරනවා නම් ඒ තමුන්ට ප්‍රයෝජනවත් වෙනවා. ඉතාම සුළුවෙන් හෝ අද ස්වාමීන් වහන්සේ ධර්ම දේශනාවෙත් සඳහන් කර පරිදි වැදගත් වෙන්නේ යම් ධෛර්යයක් අරගෙන සුළුවෙන් හෝ එය ආරම්භ කිරීමටයි. දවසට විනාඩි 5ක් සතිමත් හිඳ ගැනීම, සතිමත් ඇවිදීම ලෙස පටන් ගන්න පුළුවන්. සතියක් පමණ ආරම්භයේදී විනාඩි 5ක්, ඊට පස්සේ විනාඩි 10ක් 15ක්, ඉන්පසු තමන්ට පහසු පරිදි එම කාලය දික් කරන්න පුළුවන්. සතියක් පමණ තමන්ගේ පුහුණුව කිරීමෙන් පසු පැය දෙකක පමණ කාලයක් සම්පූර්ණ වීමෙන් අපට වාර්තාවක් ලෙස තමන්ගේ අත්දැකීම් ඉදිරිපත් කරන්න පුළුවන්. මේ පැය දෙකක් කියලා කියන්නේ එක දිගට පැය දෙකක් නෙවෙයි, සතියක් ඇතුළත සම්පූර්ණ කාලය පැය දෙකක් පමණ වූ පසු අපට වාර්තා ඉදිරිපත් කරන්න පුළුවන්. එම වාර්තා ඉදිරිපත් කිරීමේදී මෙහිදී සඳහන් කරන්න ඕනේ මේ හොඳ වාර්තා සහ නරක වාර්තා කියලා දෙයක් නැහැ. ඕනෑම වාර්තාවක් හොඳ වාර්තාවක්. ඒක ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කරලා ස්වාමීන් වහන්සේගේ අදහස් දැනගන්න පුළුවන්. තමුන්ගේ අත්දැකීම් නිවැරදිව, තමුන් කොහොමද සතිමත් හිඳ ගැනීම පටන් ගත්තේ, සතිමත් ඇවිදීම පටන් ගත්තේ, ඊට පසු තමන්ගේ සතිය හිත පිට ගියාද, බාධා කිරීම ඇති වුණාද, බාධා බාහිර බාධා ඇතුළත පාතා, මේ සියල්ලක්ම ඇතුළත් කරලා තමන්ගේ වාර්තාව ඉදිරිපත් කරන්න පුළුවන්. වැඩසටහන අතරතුරේම වාර්තා ස්වාමින් වහන්සේට ඉදිරිපත් කරනවා. කාල වේලාව ලැබෙන පරිදි තමුන්ට ගැටලුවක් තිබෙනවා නම් සූම් එකේ සම්බන්ධ වෙලා ඉන්න අවස්ථාවකදී ස්වාමින් වහන්සේටම ගැටලුව ඉදිරිපත් කර තව දුරටත් උපදෙස් ලබා ගැනීමට අවස්ථාව තිබෙනවා. වාර්තා ඉදිරිපත් කිරීමට Google Form එක සහ ඊමේල් ඇඩ්‍රස් එක මෙහි සඳහන් කරලා තිබෙනවා. වැඩසටහන සෑම ඉරිදා දිනකම ශ්‍රී ලංකා වේලාවෙන් උදේ 7 සිට 8:30 දක්වාත්, මෙල්බන් වේලාවෙන් මේ කාලෙදී සම ටයිම් එක දොළහයි තිහේ සිට දෙක දක්වාත් නවසීලන්ත වෙලාවෙන් දෙකයි තිහේ සිට හතර දක්වාත් පැවැත්වෙනවා. සූම් මීටින් එකේ විස්තර මෙහි සඳහන් කළ තිබෙනවා. මුරපදය ඇතුළත්ව සිලු දෙනාගම ඉල්ලා සිටින්නේ සෑම දිනකම වැඩසටහනට සහභාගි වෙන්න, පුහුණුව කරගෙන යන්න, ඒ වගේම අලුතින් අය හැකි පමණ වැඩසටහන සම්බන්ධ කරන්න කියලා. මීළඟට තිබෙන්නේ අප වෙත ලැබී තිබෙන සතිමත් වාර්තා ඉදිරිපත් කිරීමටයි. ඒ සඳහා මම නාමන්තට ආරාධනා කරනවා අද දිනේ අපට ලැබී තිබෙන වාර්තා ඉදිරිපත් කරන ලෙස.
බොහොම පින්නදී තිරුවන් සරණයි, බොහොම ස්තුතියි. ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ අවසරයි, සිටින රැසලා සිටින සියලු දෙනාගේ අවසරයි. අපහට අද දිනට දැනට කමටහන් වාර්තා දෙකක් ලැබී තිබෙනවා ස්වාමීන් වහන්ස. පළවෙනි වාර්තාව ඉදිරිපත් කරන්නම්. කමටහන් වාර්තා අංක 9. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. සතිමත් සක්මන. සක්මන ආරම්භයේදී වේගවත් විය. සිතුවිලි අතරින් පාද ස්පර්ශය වෙත යම් උත්සාහයක් යොදා අවධානය යොමු කළෙමි. පාද ස්පර්ශයන් වෙත සතිය පිහිටවන විටම සිත තුළ විශාල ප්‍රීතියක් හා අස්වැසිල්ලක් අත්දැකෙමි. ඒ සමගම සිතුවිලි කොට්ටාසද වඩාත් නිරවුල් ලෙසත් විචිත්‍ර ලෙසත් පෙනෙන්නට වූ අතර තව මඳ වේලාවක් යන විටදී සිතුවිලි ප්‍රධාන හා අප්‍රධාන කොටස් ලෙස දෙකට බෙදී ගියේය. අප්‍රධාන සිතුවිලි කොට්ටාස සංසිඳී ගිය අතර ප්‍රධාන අරමුණු කොට්ටාස ඉතා පැහැදිලිව ප්‍රකට විය. ඒ හේතු කරගෙන කරුණු පැහැදිලිව විග්‍රහ වන නිසා මනසට ඉතා සුවපහසු බවක් අත්දකින්නට හැකි විය. සක්මන අගභාගයට පැමිණෙන විටදී ප්‍රධාන අරමුණු සම්බන්ධ සිතුවිලි හා පාද ස්පර්ශයන් ඇසුරු කරගත් සිතුවිලි වඩාත් ප්‍රබලව කැපී පෙනෙන්නට විය. සක්මන ආරම්භ කරන අවස්ථාවට වඩා වැඩි ප්‍රමෝදවත් බවක් සිත තුළ අත්දැකිමි. කය තුළ ගොඩනැගුණු යම් වෙහෙසක් දැනුණද සිත තුළින් පැමිණි චිත්ත විවේකයේ මනරම් විය. ගෞරවනීය ස්වාමීන් වහන්සේටත් සියලු දිනාටත් මේ සියලු පින් නිදුක් නිරෝගී දීර්ඝායුෂ සහ නිවන් අවබෝධය පිණිසම හේතු වේවා. තෙරුවන් සරණයි. වාර්තාව අවසන්යි ස්වාමීන් වහන්ස.
නමන්ත ඇහෙනවද?
ඇහෙනවා ස්වාමීන් වහන්ස.
මන් දන්නේ කලින් ආමඳුරන් ඉවසීම දැන් ඩිස්කනෙක්ට් වුණොත් නම් කෙලියක් වෙනවා. හැබැයි
බලමු ස්වාමීන් වහන්ස.
ලැප්ටොප් එක පොලේ ගාලා තමයි නතර කරන්න වෙන්නේ.
මියුට් මියුට් කරලා පොලේ ගන්න ස්වාමීන් වහන්ස.
අමාරුයි මේ. හරි, කොහොමාරි. එතකොට මට ඇහුණ වார்த்தාව මේ සාමාන්‍යයෙන් දැන් විශ්වාසෙන් ලියවිලා තියෙනවා. ඒක තමයි වටින්නේ. මොකද නැත්තම් අපිට අවිශ්වාස නම් තමයි ඔතන ගැටලු වෙන්නේ. දැන් එතකොට විවිධ විදිහේ සිතිවිලි ওই විදිහට ඇවිල්ලා යනවා. නමුත් අන්න පාද ස්පර්ශයට එන්න පුළුවන් මේ ක්‍රියාවලිය පිළිබඳ සැක සංකාවක් නැහැ. සැක සංකාවක් නැති අර්ථෙන් තමයි ලියවිලා තියෙන්නේ. එතකොට එන්නේ විශ්වාසේ, එන්නේ ශක්තිය වටිනවා. මොකද සැක කරන්නෙම අන්න අපේ හිත සිතිවිලි අල්ලගෙන කතන්දර ගොතමින් කල්ගත කරනකොට තමයි ඔය සැකේ උපදින්නේ. ඔය වර්තමාන මොහොත ඉක්මෝලා යනවා. ප්‍රශ්න ගැටලු ඉදිරිපත් වෙනවා. සැක සංකා ඉදිරිපත් වෙනවා. ඉතින් ඒ සැක සංකා අඩු වෙනවා කියන්නේ ප්‍රතිපදාවේ ඉදිරියක්. ප්‍රතිපදාව ඉදිරියක් පෙන්වන්න පුළුවන්. මේ විදිහේ වෙනසක් පෙන්වන්න පුළුවන්. ඉතින් ඒක නිසා අන්න නැවත නැවත කරනකොට ටික ටික මේ සරලත්වය වැඩි වැඩියෙන් බාර ගන්න ස්වභාවයක් අපි තුල මතුවලා එනවා. මේ සරලත්වය බාර ගැනීම හොඳ සලකුණක්. මෙන්න මේ කියන ප්‍රතිපදාවක් වැඩෙනවා කියන්නේ. ඉතින් ඒක අපිට ඔය සාමාන්‍ය සූත්‍ර දේශනාවලත් අහන්න තියෙනවා. යම් යම් අවස්ථාවල මේ ප්‍රතිපදාව නොඅඩපු කෙනෙක් සහ වඩපු කෙනෙක් අතර වෙනස දකින්න තියෙන අවස්ථා. එක්තරා අවස්ථාවක සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේගේ කතාවක් සඳහන් වෙනවා. සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ගාවට එනවා යම් කිසි නවක භික්ෂුන් වහන්සේ නමක්. සාමාන්‍ය වස් පහ වගේ පිරිච්ච හාමුදුරු කෙනෙක් වෙන්නේ නැති. මේ හාමුදුරුව කියනවා මම මේ විදියට එකලාව යම් කිසි විදියක තනි වෙලා භාවනා කටයුතු කරන්න කැමති. ඒ සඳහා මම යන්න කැමතියි කියලා. එතකොට සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ මේ ආපු හාමුදුරුවන්ව පරීක්ෂා කරන්නේ මෙන්න මේ විදිහට. සාමාන්‍යයෙන් පරීක්ෂා කරලා බලන්න එපා මෙයා යන්න පුළුවන් කෙනෙක්ද බැරි කෙනෙක්ද කියලා. මොකද ගුරුන් වහන්සේ විදියට ඉන්නේ දැන් සාරිපුත් හාමුදුරුවෝ. ඉතින් ඒ වෙලාවේ මේ හාමුදුරුවෝ අමුතු විදිහ ප්‍රශ්නයක් අහනවා. මොකද අහන්නේ මේ තථාගතයන් වහන්සේ මරණයෙන් මත්තේ මොකක් වෙනවද තථාගතයන් වහන්සේට කියලා අහනවා. ඔයක නිකන් අර අර බුදුරජාණන් වහන්සේ පිළිතුරු නොදීපු ප්‍රශ්න 10ත් තියෙන එකක්. ඒ හා සම්බන්ධ ප්‍රශ්නයක් අහනවා. එතකොට ඕක හොඳ බයිට් එකක් ගොඩදෙනෙට අන්න පපංචකාරයන්ට හොඳ මාතෘකාවක් ඕක. ඕක පටන් ගත්තාම ඉවර වෙන්නේ නැහැ. ඔන්න මෙන්න මේමයි මෙහෙම මෙහෙමයි මෙහෙම මෙහෙමයි කියලා ලොකු කතන්දරයක් ගොතන්න පුළුවන්. එතකොට මේ පරීක්ෂාවක් විදියට තමයි සාරිපුත් හාමුදුරුවෝ මේක අහන්නේ. එතකොට මේ හාමුදුරුවෝ කියනවා ස්වාමීන් වහන්ස මේ රූප වේදනා සංඥා සංස්කාර විඥාන කියන මේ පංච උපාදානස්කන්ධයක් ඇති වුණාද? ඒකේ නැතිවීමකුත් තියෙනවා. ඔන්න ඒ වගේ සරල උත්තරයක් දෙන්නේ අර යංකින්චි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මන්ති කියන අර අදහස ඉදිරිපත් කරනවා. අන්න ඒ උත්තරේට පාස් කරලා යවනවා සාරිපුත්ත හාමුදුරුවෝ. ඒ උත්තරේ බාරගෙන මේ හාමුදුරංග පාස් කළා ඔබ සුදුසුයි මේ වගේ වැඩකට යන්න ඔබේ ප්‍රතිපදාව කැඩිලා තියෙනවා කියලා මේ හාමුදුරංග පාස් කළා යවනවා. ඉතින් ඔන්න ඒ වගේ අපිට හොයන්න පුළුවන්. ඉතින් ඒ සඳහා වැඩි වැඩියෙන් ওই සරලත්වය සැකසංක නැතුව අර විදියට ප්‍රශ්න ගැටළු නැතුව බාර ගන්නවා නම් ඒ බාර ගැනීම මම කියන්නේ ආයාසයෙන් නෙමෙයි ඒ වෙනුවට ඒක බාර ගන්නවා නම් ටික ටික ප්‍රතිපදාවක් වැඩෙනවා කියන සලකුණු. ඉතින් ඒ විදියට කරගෙන යන් කියලා තමයි කියන්නේ.
එහෙමයි සවන්නස බොහොම පින්. ඒ වගේම ඔබ වහන්සේව මේ දහම් සභාවට ඊට ගෞරවයෙන් පිළිගනු ලබනවා. ඊළඟට අපට තව එක වார்த்தාවක් ලැබී තිබෙන මම එයත් කියවන්නම්. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. පරයන්කේ භාවනාව අවට ශබ්දවලට මනස යොමු කර සෙමින් සෙමින් කය දෙස බලමින් භාවනාව ආරම්භ කළෙමි. උදර ප්‍රදේශයේ පිම්බීම හා හැකිලීම සියුම් වන බව දැකගත හැකි විය. එය ගෙවි යනවත් සමගම අමුතුම ශක්තියක් වැනි දෙයක් කිහිප වාරයක් පහළ සිට ඉහළට යනවා දැකගත හැකි විය. මේ ඉතාමත් ප්‍රබෝධමත් අත්දැකීමක් විය. මේ දෙස වඩා විමසිලින් බැලූ විට ඉක්මනින්ම ඇති වී නැති වී යන ස්වභාවයක් දැරිය. වරින් වර සිතුවිලි පැන නැගුණු නිසා සිතුවිල්ලක් යැයි මෙනෙහි කර නැවතත් කය දෙස බලා සිටින්නට විය. වෙනදා දකින සියුම් හුස්ම රැල්ල වෙනුවට දැන් ප්‍රකට ඉහත ශක්තියයි. අරමුණු නැතිව නිෂ්කලංකව ටික වේලාවක් සිටීමට හැකි විය. අහම්බෙන් ආ කැස්සක් නිසා එක්වරම වාගේ හුස්ම රැල්ල අරමුණු විය. ටික වේලාවක් ඒ දෙස බලා සිට භවනාව අවසන් කළෙමි. පින්වත් ස්වාමීන් වහන්සේ ඉහත භාවනාවේ කුමන හෝ අඩුපාඩුවක් ඇත්නම් පෙන්වා දෙන මෙන් කරුණිකව ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. වර්තාව අවසන්යි ස්වාමීන් වහන්ස.
හොඳයි, එතකොට කෙරෙන විදිය හොඳයි. මේකත් යනවා කියන අදහසින් බැලුවා නම් ගැටලුවක් නැහැ. ඔය කාලෙන් කාලයට ඔය වගේ විවිධ දේවල් එනවා. එතකොට ඒක අල්ලගෙන අපේ හිත ටිකක් ඒක ඔස්සේ ගමන් කිරීමක් නැත්නම් මේක දිගටම තියා ගැනීමක් මේ මොකද්ද කියලා යම් යම් විදිහ අර්ථකථන දැක්වීමක් වගේ දෙයක් ඉදිරිපත් වෙලා ඉන්න පුළුවන්. එතකොට අන්න මේ දෙත් යන දෙයක් මේ දෙත් తాවකාලික දෙයක් කියලා අදහසින් ඕක දිගට කරගෙන යන්න. අත්දැකීම අවුලක් නැහැ. අත්දැකීම අවුලක් නැහැ. ඔය අපේ හිත තුලින් ඒකට විවිධ මතිමතාන්තර ගොඩනගා ගන්නවානේ. අන්න එතන තමයි ගැටේ වැටෙන්නේ. ඒක නිසා ඔය ලැබෙන අත්දැකීම මේකත් නැති වෙලා යන සුළුයි මේකත් වෙනස් වෙලා යන සුළුයි කියන අදහසින් දිගට දිගට කරන්න. එතකොට දවසක ඕක වෙනස් වෙලා වෙන ස්වභාවයකට පරිවර්තනය වෙනවා. අනේ එදාට ඒ ස්වභාවය ගැන ප්‍රශ්නකාරී ගතියක් ඒ ස්වභාවය මොකද්ද කියලා වෙන එකක් ගැන කතන්දරයක් ගෙතෙන්න පුළුවන්. අනේ ඒකටත් කියන්න තියෙන්නේ ඒකත් යනවා ඒකත් යන සුළුයි කියන අදහසින් දිගට දිගට කරන්න තියෙන්නේ. එතකොට යම් කිසි කෙනෙක්ට ඒ විදිහට පුරුදු කරනකොට තේරෙනවා යම් තාක් ස්වභාවයක් මතුවලා එනවද ඒ සියල්ල වෙනස් වෙන ඒ සියල්ල අර විදිහට නැති වෙලා යන ආකාරයක් තියෙනවා. ඒ ආකාරය වැඩි වැඩියෙන් අගය කරමින් ඒ ඇටිටියුඩ් එකෙන් දිගට භාවනාව කරගෙන යා යුතුයි ප්‍රතිපදාව වැඩි යුතුයි. ඒක තමයි ක්‍රමේ. ඒක තමයි ක්‍රමේ. හර සෙන් කතාවක් තියෙන්නේ. නිකන් මොකද්ද ඔය වගේ අත්දැකීමක් ලැබලා ගුරුන් වහන්සේ ගාවට දුවගෙන එනවා. ඇවිල්ලා අහනවා ස්වාමීන් වහන්සේ මෙන්න මේම දෙයක් වුණා වාඩි වෙලා ඉන්න වෙලාවේ මාර කේස් එක මෙහෙම මෙමයයි මෙහෙම මෙමයයි මෙහෙම මෙමයයි කියලා ලොකු විස්තරයක් කියලා අහනවා. මොකද්ද මේ කියලා අහනවා. එතකොට මේ ආම්දුරු කියනවා ඒකත් යනවා. ඒකත් යනවා කියන උත්තරේ තමයි දෙන්නේ. ඊට පස්සේ පස්සේ දවසකිනවා දැන්නම් අර එහෙම මුකුත් නැහැ, එහෙම ශක්තිය නැත්තේත් නැහැ, ඒ වෙනුවට හරිම අපහසුයි, පළලලුණු දැම්මා වගේ මේ වාඩි වෙලා ඉන්න පැය කියලා. ඔන්න දෙවනි දවසක කේන්ද්‍රී ගාගෙන එනවා. එතකොටත් කියනවා ඒකත් යන සුළුයි, ඒකත් නැති වෙලා යන සුළුයි. ඉතින් ඔන්න ඔය විදිහ අදහසකින් දිගට කරන්න කියන එක තමයි කියන්න තියෙන්නේ. ඒ විදිහට කරගෙන යන්න.
එහෙමයි ස්වාමීන් වහන්සේ, සුභවන්සේට බොහොම පින්. ඊළඟට අද දිනට දැනට දැන් වෙනකොට ලැබී තිබෙන වාර්තා නම් එපමණයි. සභාවේ සිටින යම් කෙනෙකුට තමන්ගේ සතිමත් බව පිළිබඳව කිසියම් ප්‍රකාශයක් කිරීමට හෝ එහෙම නැත්නම් ගැටලුවක් ඇති වෙලා තියෙනවා නම් එය ස්වාමීන් වහන්සේට ඉදිරිපත් කිරීමට දැන් අවස්ථාව ලැබී තිබෙනවා. ඒ සඳහා සූම් අතෝසවා ඉදිරිපත් වන ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිනවා මම. ඒ වගේම මේක විශේෂ අවස්ථාවක්. ඉතින් වැඩසටහනට සහභාගී වෙන සියලු දෙනා මේ අවස්ථාව ප්‍රයෝජනට ගන්නිත්වා කියලා ආරාධනා කර සිටිනවා.
අනිවාර්යෙන් ආමන්ත්‍රණය. මම සම්බන්ධ වුණා ගැන විශේෂ අවස්ථාවක් තමයි ඉතින්.
ඔබ වහන්සේ පැය ගාණක් වුණත් වැඩසටහන සහභාගී වෙන නිසා ඉතින් බොහොම පිං. සමිනාස නදීප් අවස්ථාව ලබා දෙනවා.
බොහොමත්ම පිං නාමන්ත. අවසරයි ස්වාමීන් වහන්ස, තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි
ස්වාමීන් වහන්ස. වැඩසටහන සම්බන්ධ වෙන වෙලාවේදී අපේ පොඩි අතපසුවීමක් වුණා. ස්වාමීන් වහන්සේ සම්බන්ධ වෙලාවේදී අපිට වැඩසටහනට ආරාධනා කරන්න අතපසු වුණා. නමුත් පටන් ගන්නකොට මම සියලුම ස්වාමීන් වහන්සේලා කියලා කිව්වා. එතනදී පොඩි ඉතින් ඔෆ්සෙට් වෙයි කියලා හිතනවා ස්වාමීන් වහන්ස. අවසරයි.
අයියෝ, ඔකද ඔය ප්‍රශ්නේ?
නෑ නෑ ස්වාමීන් වහන්ස, ප්‍රශ්න වෙනයි. ප්‍රශ්න ස්වාමීන් වහන්ස, අද ධර්ම දේශනාවේ සඳහන් කර අර දැනගෙන කන්න කියලා ප්‍රමාණය බෙදා ගන්න කොටයි කන කොටයි ඉතින් මට වෙච්ච පොඩි අකරතැබ්බියක් ස්වාමීන් වහන්ස. දැන් සති දෙක තුනකට පමණ ඉස්සෙල්ලා මේ වයිෆ් හැදුවා, මේ පිට්ටු ගෙදර හැදුවා. ඉතින් ගොඩ කාලෙකින් කාලා දැනේ ඉතින් හදලා තිබිච්ච හොද්දත් නිකන් අර බම්බලපිටි සරස්වතියගේ කන වගේ ක්වලිටි එකටම තිබුණා. කොහොම හරි කෑව ස්වාමීන් වහන්ස. දැන් මට තේරෙනවා කනකොට දැන් ලිමිට් එක යනවායි කියලා. ඒත් කෑව ස්වාමීන් වහන්ස, මේ කාලේ ඉවරට පස්සේ තේරුවේ දැන් උස ගන්න අමාරුයි වගේ කියලා. බැරිම තැන මං කරදී මං ගොඩක් කලාර ස්වාමීන් වහන්ස රෑ කෑවට පස්සේ ගේ ඇතුලේ සක්මන් භාවනාව සක්මන් කරනවා ටිකක්, විනාඩි 20ක් පැය භාගයක් පමණ. එදා දැන් ඒකත් කරලා ඒත් හරියන්නේ නැහැ. පස්සේ එළියට ගිහිල්ලා ඇවිද්දා පැයක් විතර. ඇවිදලා ගෙදර ආවා. ආවට පස්සේ ඒ අපහසුව තිබුණ ස්වාමීන් වහන්ස. දැන් එතනදී අර කලින් දේශනාවදී ස්වාමීන් වහන්සේ කිව්වා අර කෑවට පස්සේ මත් ගතිය නිසා සතිය නැති වෙනවා කියලා. එතනදී මට හොඳට පැහැදිලි වුණා ස්වාමීන් වහන්ස, හිතත් ව්‍යාකූල ගතියක් වගේ තේරුණ ස්වාමීන් වහන්සේ. ඒ කාපු ගතිය වැඩි හින්දා පස්සේ ඉතින් මම ගොඩක් ලාර ස්වාමීන් වහන්සේ මම බෙදා ගන්නකොට මම දන්නවා කන ප්‍රමාණය බෙදා ගන්න ඕන ප්‍රමාණය. දැන් අපේ අම්මා බෙදුවත් බත් ටික දැන් ඔය ලංකාවට ආපු වෙලාවක බත් බෙදෙන ස්වාමීන් වහන්සේ දැන් මං අවුරුදු 20 කියලා හිතාගෙන කන්න බෑ. මං ඉතින් භාගයක් විතරම වගේ වීසි කරනවා. ඉතින් හැමතිස්සෙම කියනවා ඒත් ඉතින් අම්මා බෙදෙනවා. නමුත් මම බෙදා ගන්න වෙලාවට මං දන්නවා බොහොමත්ම කලාතුරකින් මම බෙදාගත්තු වෙලාවට බත් වීසි කරන්නේ. අතනදි මට අර සඳහන් කරන්න ඕනේ ස්වාමීන් වහන්සේ, සතිය පවත්වා ගැනීමේදී අර කෑම කියන එකත් ප්‍රමාණයට ගැනීමෙන් සිදුවෙන වාසිය මම හොඳට අත්දැක්ක ස්වාමීන් වහන්සේ. අර වැඩිපුර කෑවට පස්සේ එහෙම නොවීමත් නිසා ඒක මට ස්වාමීන් වහන්සේට ඉදිරිපත් කරන්න හිතුණා ස්වාමීන් වහන්සේ. බොහොමත්ම
ඔය ඉතින් ඒක අපි මේ ඇත්තටම මේ විදිහේ දෙයක් තියනවා කියන එක දැන ගැනීම විතරයි අවශ්‍ය වෙන්නේ. ඕක මං හිතන්නේ ඊළඟ දවසෙත් ඔය අඩුපාඩුම වෙනවා. ඊළඟ දවසේ හම්බෙන්නේ ඔය කෑම නෙමෙයිනේ, වෙනට වෙන කෑමක් හම්බ වෙනවා. එතකොට එදාටත් ඔය ප්‍රශ්නේ මතුවෙනවා. එදාටත් වැඩිපුර බෙදා ගන්නවා. කමක් නැහැ, අපි මේක හෙලි කරනවානේ. අපි දන්නවනේ මෙහෙම අඩුපාඩුවක් තියෙන බව. ඔය පමණට කිරලා මැනලා හරියට ප්‍රමාණයට ආහාර ගන්න පුළුවන්. අර ආහාර මේ සාමාන්‍යයෙන් අය කියන්නේ මොකද්ද, ආහාර බහුල වුණාම එහෙම ගත්ත හැකි. ගොරදෙනෙට එහෙම තියෙනවානේ. නමුත් ඔය විකාල භෝජනයක් වගේ කරලා බලන්න, එතකොට මොකද වෙන්නේ කියලා බලන්න. එතකොට අර යන ආවේගෙට පුදුම, ඒ කියන්නේ නිකන් මේ ශරීරෙනේ ඉල්ලන්නේ. දැන් ඔය හිතන්න කල්පනා කරන දෙයක් නැහැ. එතකොට ඉතින් හරි අමාරුයි ඔය කියන විදිහේ සමබරතාවයක් ගන්න. නමුත් අපි ඒ විදිහ අඩුපාඩු සහිතයි කියන දේ හෙලි කරමින් මේ වැඩේ කරගෙන යනවා. එතකොට අන්න මේ සර්ව බලධාරී නෙමෙයි, අර විදියට කේවල පරිසුද්ධියක් නැහැ. මේ වෙනුවට මේ අඩුපාඩු සහිතයි. අන්න ඒක හෙලි කිරීමට අමුතු විදිහේ ශක්තියක් ඕනේ. අනේ ශක්තිය තියාගෙන ප්‍රතිපදාවක් ඉදිරියට වඩනවා කියන එක තමයි. මේක මේ ඇලවෙච්ච ලෝකයක්නේ 23.4ක් අක්ෂයට. ඒත් ඒ වගේ ලෝකයක කොහොමද අපි කේවල පරිසුද්ධියක් ගන්නෙ? ඒ වෙනුවට වැඩි වැඩියෙන් මම මේ වගේ කෙනෙක් ඉඳගෙන ඉන්නා වෙනුවට යථා ස්වභාවයෙන් කල්ගෙවනවා. මම මේ විදිහේ අඩුපාඩු සහිතයි, මම මේ විදිහේ දුර්වලතා සහිතයි, මම මේ විදිහේ කෙලෙස් සහිතයි. අන්න ඒක දැනගෙන ඉඳියාම ඇති. මේක දැනගෙන ඉඳියාම ඒ දැන ගැනීමම තමයි ආරක්ෂා වෙන්නේ. එතකොට කාලා නිදිමත, ඊට පස්සේ අඩුවෙන් කෑවොත් අනිත් පැත්තට බඩගිනි, ඔය දෙකේ දෙපැත්තක්නේ තියෙන්නේ. ඔය දෙකම නැවත නැවත සමබර වෙනවා කියන්නේ අර අන්තේ ගිහිල්ලා වදිනවා, පොඩ්ඩක් මේ පැත්තට විසි වෙනවා. මේ අන්තේ ගිහිල්ලා වදිනවා, පොඩ්ඩක් අර පැත්තට විසි වෙනවා. ඔන්න ඔය ගමන තමයි. එහෙම නැතු ඉරක් ඇඳලා මේ ඉරෙන් යන්නේ කිව්වොත් ඒ විදිහේ ගමනක් කරන්න අමාරුයි. පොඩ්ඩක් ඇදේට ඇදේට තමයි ඉතින් ගමන නේද? ඒක තමයි ස්වභාවය. ඒක තමයි කාලෙත් එක්ක හැබැයි වැඩි වැඩියෙන් අර දෝලණේ අඩු වෙනවා. අපි කියන්නේ තරංගා විස්තරයේද නෑ, තරංග ආයාමයේ අඩු වෙනවා. අර කේන්ද්‍රයේ ඉඳලා ගමන් කරන දුර අඩු වෙනවා. වැඩි වැඩියෙන් ළඟට එන්න පුළුවන් හැකියාවක් තියෙනවා. අන්න මේ අඩුපාඩු සහිතයි. මං ගැන අනුකම්පාවකින්, මං ගැන මේ විදිහේ මනුස්ස ස්වභාවයකින් මා දිහා බලලා මේ කටයුතු කරනවා. ඒ විදිහ දෙයක්. මගේ සාමාන්‍ය චරිත ස්වභාවය ගත්තොත් මට ගොඩක් වෙලාවට ඔය මේ නිකන් අර වද දෙන ස්වභාව, මේක කෑව වැඩි, මේක ඉඳ කරා වැඩි, මේක වැඩි කියලා වද දෙන ස්වභාව අර මේ දුක හොයාගෙන යන ගතිය ටිකක් අඩුයි. ඒක අර දුක හොයන්නේ නිකන් අමාන කැමැත්තෙන්නේ, බොහොම ආදරෙන් තමයි ඒක හොයාගෙන යන්නේ, බොහොම කැමැත්තෙන් තමයි ඒක විඳගෙන යන්නේ. මම දුක් විඳිය යුත්තේක් කියන අදහසක් ඒ තැනත තුළ තියෙනවා. ඉතින් ඒ චරිත ස්වභාවය මට නම් නෑ. ඒ කෑවට ඉතින් පොඩ්ඩක් වරදිනවා තමයි හිටපු ගමන්. ඉතින් ආ වැරද විදියට දකිනවා. එතනින් එහාට එච්චරම ලොකුවට ගන්නේ නැහැ. අනිත් දවසෙත් ඕකම වෙනවා. අනිත් දවසේ වෙන්නේ පිට්ටු නෙමෙයි, ඒ වෙනුවට බුරියානිනේ. එතකොට පිට්ටු වලට වැරදුනාට මොකද, බුරියානි වලට නැවත වරදින්න ඉඩ තියෙනවා. ඊට පස්සේ තව දවසක තවත් මොනවා හරි හැදුවොත් අනේ එදාටත් වරදිනවා. ඕක තමයි ඉතින් ස්වභාවය. ඕක තමයි මනුෂ්‍යත්වය. අන්න ඒකට සාදර වෙලා හෙලි කරමින් ගියන්. කවුරු කවුරුත් මනුස්සයෝ, කවුරු කවුරුත් අඩුපාඩු සහිතයි. ඒ බව දැන හඳුනගෙන කටයුතු කරා නම් ඒක තමයි මේ ප්‍රතිපදාව. ඒක තමයි මේ ගමන. ඒ කාගේ වුණත් අඩුපාඩු දෙන රහත් වෙලාවත් යන්න තියවා තියෙනවානේ. රහත් වෙලාවත් යන්න තියවා තියෙනවා. ඔය කතන්දරවල තියෙන්නේ උන්තර. ඉතින් ඒ වගේ අවස්ථාවල ඒක දැනගෙන කටයුතු කරමු.
එහෙමයි ස්වාමීනාත්. බොහොමත්ම තින්.
දැනට නම් ස්වාමීනාංශ කවුරුවත් අතෝසුවා නැහැ. බඳුල මම අතෝසුවා සිරන ඔබට අවස්ථාව. බඳුල මම මේ අන්මියුට් කරලා කතා කරන්න. මම හිතන්නේ මියුට් වුණාපෝ. හරි.
අවසරයි ස්වාමීනාංශ. මේ මට වහන්සේගේ දැනගන්න අවශ්‍යයි. දැන් සතිය කියන එක ස්වාමීන් වහන්සේ තම සියුම් දෙයක් ටිකක් වඩන්න ආරම්භ කරන්න ටිකක් අපහසුතාවයක් කියලා මට හිතෙනවා. ටිකක් බොහොම සියුම් කම හින්දා අපි හිතමු ස්වාමීන් වහන්සේ දැන් ඇත්තටම කිව්වොත් මගේ පවුල් කෙනෙක් පොඩ්ඩක් අසනීප තත්ත්වකින් වගේ ඉන්නවා. එතකොට ඒ වගේ කෙනෙකුට සතිය වගේ එකක් ඒ කියන්නේ හොඳ මානසිකත්වයක් නැති වෙලාවක හඳුන්වා දීම කරන්න පුළුවන්ද? එහෙම නැත්නම් සතිය කියන එක හොඳ මානසිකත්වයක ඉන්න වෙලාවක අරගෙන පහසු අවස්ථාවක එක යොදා ගන්නවද? මට වංශිකෙන් දැනක් පොඩි උපදේශයක් ලබා ගන්න කැමතියි. තෙරුවන් සරණයි.
ඔව් ඒක ගැන අදහසක් කිව්වොත් සියුමුත් නැහැ, අමාරුත් නැහැ කියලා තමයි මම කියන්නේ. මේ හරි ලේසි වැඩක් මේක තියෙන්නේ. කාටුණත් කරන්න පුළුවන් වැඩක්. මේ අසනීව අමාරු වෙලාවක තමයි ඔය ඉන්ජෙක්ෂන් එක ගහන්න පුළුවන් වෙලාව. ඒක ඉතින් ක්‍රමානුකූලව ඒකේ නා බාර ගන්න සුදුසු ආකාරකින් දෙන්න ඕනේ. පරියන්ක ගහන්න කිව්වොත් පැයක් විතර ඒක හරියන එකක් නෙමෙයි. ඒ වෙනුවට අන්න ඒ කියලා දෙන කෙනා දක්ෂ වෙන්න ඕනේ. කොහොමද මේ දේ මේ වගේ කෙනෙක්ට දෙන්නේ? සාමාන්‍ය දැන් ඔය පහුගිය දවසක දරුවෙක් ඉඳියා. එයා මේ අර කොවිඩ් කාලේ යම් කිසි විදියක රැකිරක්ෂා කරන පිටරටක ඉන්න ගමන් ඒ පාර්ට්මන්ට් එකේ කොටු වෙලා ඉඳලා. එතකොට ඒ කොටු වෙලා ඉඳලා එයාගේ මානසික සෞඛ්‍ය ගොඩක් පිරිහිලා ඩිප්‍රෙෂන් තත්ත්වයට ආවා කියලා ඔන්නෝය වැඩි හිටියේ කඳුනලා දුන්නා. ඊට පස්සේ මේ දරුවා එක කතා කරනකොට මේ හොඳට ඉගෙන ගත්ත මේ රැකියාවක් කරන උපාධිධාරී ඒ විදිහේ කෙනෙක්. එතකොට දැන් එයාට කෙලින්ම අපිට කියන්න බැහැනේ මේ මෙහෙම මේ පරියංග ගහන්න සක්මන් ගහන්න කියලා. ඒ වෙනුවට අන්න මම කිව්ව දේ තමයි මේක හරි ලේසි පහසුයි. මේ එච්චර අමාරුවක් නෑ. දත් මදිනවද කියලා ඇහුවා. එතකොට කියනවා දත් මදිනවා. හා දත් මදිනවා, උදේට දත් මදිනවා, රෑටත් දත් මදිනවා. අන්නේ දත් මදින විනාඩි 5 සිහියෙන් ඉන්න පුළුවන්ද, දත් මදින බව දැනගනිමින් ඉන්න පුළුවන්ද කියලා ඇහුවාම මේ හැබැයි හරි උනන්දුයි. උනන්දුයෙන් කරනවා. කරලා රිපෝට් කරනවා. ඊට පස්සේ මේ සතියක් විතර පුහුණු කළා කියලා එවලා තුනක් දවස් දෙක තුනක් යනකම්ම ඒකේ සිත තියන්නම බෑ. හිටින්නෙම නෑ. නමුත් තුන්වෙනි දවසේ විතර යාට තේරෙනවා අන්න මොකද්ද දැන් ස්වභාවයෙන්ම මේ දත්ම දින ස්වභාවය මේ බුරුසු වදින හැටි, රස දැනෙන හැටි, සුවඳ දැනෙන හැටි, මේ මේ සද්දේ ඊළඟට මේ දැනීම් වෙනස් වෙන හැටි වගේ දේවල් වලට මගේ අවධානය යනවා. ඒකේ වැඩි වැඩියෙන් හිටින ගතියක් මට ආවා හතරවෙනි දවස වගේ වෙනකොට කියලා එයා කියනවා. ඊට පස්සේ කියනවා අන්න යම් කිසි වෙලාවක සතියක් හමාරක් ගෙවෙනකොට මට තේරෙනවා වෙනදා විනාඩි 5ක් දත්ම දින එක අන්න අර දත්ම දින ක්‍රියාවලියේම ගිලිලා ඒකේම එබිලා දැන දන්නේ නැතුව දත දත් සමහර වෙලාවට පැය කාලක් විතර දත් මැදලා. ඒතර දැන් අර මුලින් කරේ ආයාසෙන් තමයි සිහිය පිටෙව්වේ. දෙවැනි අවස්ථාව වෙනකොට ඒ ස්වභාවයෙන් පිහිටන සිහියක් ආකාර දෙකක් තමයි ඔය කියන්නේ. එතන මුලින් නිකන් මෙයා ආයාසෙන් තටමලා තටමලා දත් මදින එකට ගන්නවා. නමුත් අර අන්තිම වෙනකොට මොකද්ද මේ කියන්නේ? ඒකේ ගිලිලා ඒකේම එල්බිලා කටයුතු කරනවා. දැන් සිහිය පිහිටවන්නවත් අදහසක් නැහැ. එළඹුමක් නැහැ. අන්න ඒ අවස්ථාව ගන්නකෝ. ඒ අවස්ථාව අපේ හිත සම්පූර්ණයෙන් නිවෙන අවස්ථාවක්. නිවෙන අවස්ථාවක්. අන්න ඒ නිවෙන අවස්ථාව වැඩි වැඩියෙන් මතුවලා එනවා මේක පුරුදු කරන්න පුරුදු කරන්න. අනේ ඒක තමයි අපේ හිත නිවන ආකාරය. ඒක තමයි ඔය තියෙන වෙහෙස පීඩාව ડિප්‍රෙෂන් වගේ දේවල් වලින් මේ හිත මුදව ගන්න ආකාරය. එහෙම නැතුව එකපාරට අපිට අර ඔක්කොම ෂණිකව හවර කරන්න බෑ. ක්‍රමානුකූල ප්‍රතිපදාවක් තියෙන්නේ. ඒතර හරි ලස්සනට සතියක් හමාරක් පුරුදු කළා මේ විදිහේ විස්තරයක් කියලා දුණා. අනේ ඊට පස්සේ මේ අපිට පුළුවනි දවසේ කිලෝමීටර් ගණනක් ඇවිදිනවනේ. කිලෝමීටර් 5කට ආසන්න ගණනක් ඇවිදිනවලු වර්ල්ඩ් ඇවරේජ් එක. පියවර වලින් ගත්තොත් 7500ක් වගේ. එතකොට අපේ වගේ රටක සාමාන්‍යයෙන් මේ ගණන ටිකක් වැඩි වෙන්න පුළුවන්. ඊටස් ඔය කම්මැලි ජාතීන් ඉන්නවානේ සැප පහසු වලට ඉඳලා පුරුදු ජාතීන්. ඒගොල්ලන්ගේ ගමන අඩු වෙන්න පුළුවන්. කොහොම හරි ඇවරේජ් එක 7500ක් වගේ කියලා කියනවා. එතකොට ඒ වගේ පියවර ගණනක් දවසට කොහොමත් පියවර තියෙනවා. අන්න ඒවයෙන් දැනුවත් පියවර කීයක් තියන්න පුළුවන්ද කියලා ඇහුවොත් අන්න එයා කියනවා මම මේ විදිහට ඔෆිස් එකේ යන ගමන් මේ විදිහට මේ ගෙදර දොරට එන ගමන් ගේ ඇතුලේ ඇවිදින ගමන් මේ විදිහට පියවර කීපයක් මට සිහියෙන් යන්න පුළුවන් වුණා කියලා කියනවා. ඊට පස්සේ යාම හොයාගෙන යාම ඉන්වෙන්ට් කරගෙන කියනවා මොකද්ද දැන් මම නිකන් ඔෆිස් එකේ ඉන්න වෙලාවට වැඩ නැති වෙලාවට එහා මෙහා ඇවිදිනවලු කොරිඩෝ වල. ඊට පස්සේ ගේ වටේ ඇවිදිනවලු. එහෙම ඇවිද්දට කමක් නැද්ද කියලා තහලේ වල. ඉතින් ඒ කියන්නේ බලන්න අර තමුන් ඒ පොඩ්ඩක් අඳුනල දුන්නාම ඒ දක්ෂ කෙනා එහෙම නැත්නම් අපි කියන්නේ මොකද්ද පාරමී පිරිච්ච කෙනා එයා ඒක හොයා ගන්නවා ඊටු ටික. ඔය කිරි නිකන් ඔය මේ සූප්පුවෙන් පවන්න ඕනේ නැහැ හැමදාම. මේ එහෙම බබාලා වෙන්න ඕනේ නැහැ. ඒ වෙනුවට ටික ටික අන්න තමුන් අඳුන ගන්නවා. ඊළඟට මොකද්ද පියවර? කියන්න කලින් ඊළඟ පියවර පයින්නවා. මේ මේ සාමාන්‍ය ඇවිදින වෙලාවට අමතරව දැන් අමාරු අපහසු වෙලාවට වෙහෙස වැඩි වෙලාවට නිකන් ඇවිදිනවා. ගේ වටේ ඇවිදිනවා. ඔන විදිහට ටික ටික හදා ගන්න ඕනේ. ඒක තමයි ක්‍රමවේදය. එතකොට කියන කෙනා මුලින් යම් කිසි විදියක මෙතනින් පටන් ගන්න. මේක හරි සියුම් කියන්න එපා. මේක හරිම ලේසි දෙයක්. සියුම් නෑ. ඕන එකෙට ඕන මැට්ටෙට කරන්න පුළුවන් දෙයක් කියලා කියන්නේ. ඊට පස්සේ මේක මේ අමාරු අපහසු කතාවක් කියන්න යන්න එපා. මේක මේ හරි ලේසි. මේක කිසි දෙයක් නෑ. මේක නිකන් මේ කරන්න හරි ලේසි කියලා අඳුනලා දුන්නා නම් හරි. අපි මේක නිකන් උස්සලා තියන්න යනවනේ නිකන් අමුතු වේදිකාවක එහෙම එකක් නැහැ. සරලව ඉඳලා බැලුවොත් ඉබේම සිහිය මතුවෙලා එනවා. දැන් පහුගිය දවසක කෙනෙක් ඇවිල්ලා අලුත්ම කෙනෙක් මිනිහාගෙන් ඇහුවාම දවස් දෙක තුනක් සක්මන් කරලා ඉවර වෙලා ඇහුවාම මොකද්ද සක්මනේ දැනෙන්නේ කියලා පිලිස්සෙනවා දැනෙනවලු. ඊට පස්සේ මොකද්ද වාඩි වෙලා ඉන්නකොට දැනෙන්නේ කියලා ඇහුවාම එතකොට තව වැඩිපුර පිලිස්සෙනවා වගේ දැනෙනවලු. දැන් මාර කෙලියා මං ඇහුවා ඊට පස්සේ දැන් පළවෙනි දවසේ ඕක කියලා ගියා. දෙවෙනි දවසේ ඇවිල්ලත් ඒකම කියනවා. ඊට පස්සේ දැන් පිලිස්සෙන එකට අමතර වෙන මොකුත් නැහැ. පිලිස්සෙන එක විතරයිලු දැනෙන්නේ. ඊට පස්සේ තේ එනම් කියන අපාය ගිහිල්ලා පිලිස්සෙන්න තියෙන එකක් තමයි පිලිස්සෙන්නේ. ඒකෙින්ද ඉවසන්. ඉවසන්න වෙන කියන දෙයක් නැහැ නේ. ඉවසන්න. ඉවසීමෙන් කටයුතු කරන්න. අර අඟුලිමාලා ආමඳුරන්ට දීපු කමටහන. බුදුරජාණන් වහන්සේ කියනවා ඕක මේ මේකේ පිලිස්සල ඉවරුනොත් ලේසි. අපාය ගිහිල්ලා පිලිස්සුනොත් ලේසි පහසු නැහැ. ඒකෙින්ද ඉවසීමෙන් කටයුතු කරන්න. කරගෙන යන්න කරගෙන යනකොට යනකොට ඕවා බැහැලා යනවා. ඉතින් ඔය හිතේ විවිධ ස්වභාව තමයි. ඔය හිතේ තියෙන විවිධ ස්වභාව මේ අපායේ ගිහිල්ලා බලන්න දෙයක්වත් නැහැ. ඒ වෙනුවට අපේ හිත හැම වෙලේම ඔය අපායේ ඉඳලා දිව්‍ය ලෝක අතරේ කරක් ගැහිීමක් තියෙනවා. අන්න ඒ බව දැක ගන්න පුළුවන් අපිට. සිහිය පිහිටවපු ගමන් ඒක ප්‍රමුඛ වෙලා එනවා. යකෝ මේක මහා පිලිසිල්ලක් ගින්නක දැවෙනා වගේ ස්වභාවයක් මා තුළ තියෙනවා. ඊට පස්සේ සමහර වෙලාවට අර හංග්‍රි ගෝස්ට් කෙනෙක් වගේ පෙරේතෙක් වගේ කල්ගත කරන අවස්ථා තියෙනවා. තව වෙලාවකට අර මහා අර උණුන් කාගන්න යක්ෂ ස්වභාව බෙල්ලම කනවා, පැනලා කනවා. ආය අතරමඟ නවතින්නේ නැහැ. ඒ විදිහේ ස්වභාව මා තුළ තියෙනවා. තවත් වෙලාවකට දෙවියෙක් වගේ බ්‍රහ්මයෙක් වගේ කල්ගත කරන ආකාරත් මා තුළ තියෙනවා. ඔන්න ඔය කියන වෙනස නැවත නැවත අපි තුළ සිද්ධ වෙනවා. එතකොට මේ අපාය දිව්‍ය ලෝක හරහා නිතර නිරන්තරයෙන් යන ගමනක් තමයි ඔය තියෙන්නේ. ඒ ගමනේ පොඩි නැවතුමක් විතරයි මේක. ආයි අන්න ෆ්ලයිට් එක ගන්න තියෙනවා ඊළඟට. ඉතින් ඒ ගන්න තියෙන අවස්ථාවේදී අන්න යන්ත්‍රයක් කරගන්න පුළුවන්. ඉතින් ඒ සඳහා කියලා දෙන කෙනා දක්ෂ වෙන්න ඕනේ. හැබැයි ඉතින් ඒ සඳහා දක්ෂ වෙන්න කියලා කියමු අපි.
සවිනාංශ පොඩි අතුරු ප්‍රශ්නයක්. මේ පුද්ගලයා සවිනාංශ එයා පොඩි වේදනාවකින් ඉන්නවා. එයාට ලොකුම වේදනාව තියෙන ඉන්ජෙක්ෂන් වලට එයාගේ පොඩි බයක් තියෙනවා. ඉතින් ඒ පේන් එක එයාට වැඩිපුර දැනෙනවා. ඉතින් මෙයා වෙන භාවනා ක්‍රම ඒව කරන්න කැමති. ඒ මෛත්‍රී එහෙම කරන්න. නමුත් සතිය කියන එක කරන්න කැමැත්තක් නැහැ. මොකද එයාට මූලික ඕන වෙලා තියෙන වේදනාව අඩු කරගන්න. ඉතින් සවිනාංශ මට අවශ්‍ය යක් තුළ විශ්වාසයක් ගොඩනගන්න මේක කරොත් මේ වට ප්‍රතිඵලයක් තියෙනවා කියලා. ඉතින් ඇත්තටම මම සමාවෙන්න මම ප්‍රශ්නේ වැරදි විදිහට ඉදිරිපත් කරේ. ඉතින් එහෙම මගේ ප්‍රශ්න සවනස ඉතින් වේදනාව එක පාටම අඩු කරන්න ක්‍රමයක් නැහැනේ. ඉතින් කියන්නේ එයා කැමති වෙන්න ඕන මේ සතිය කියන එක වඩන්න. ඉතින් මට විශ්වාසය ගොඩනගා ගන්න කොහොමද කියන එක තමයි මට තියෙන ඇත්තටම කියන ගැටලුව ස්වාමීන් වහන්සේ.
ඔව් මෙහෙමයි. ඒ කියන්නේ මොකද්ද දැන් ඔය මැජික් එකක් මෙතන නැහැ. කොහොමද එකපාරට වේදනාව නැති කරන්න කියලා ඇහුවොත් එහෙම එකක් නැහැනේ. ඊට පස්සේ ඔය දැන් ඊයේත් කෙනෙක් ඇවිල්ලා අහනවා මොනවද මේ හිතවිලි හරි වද දෙනවලු යාට. මේ ගෙදර දොරේ අනම්මනම් ඒ කටයුතු ඒ ටික නැති කළ දෙන්න පුළුවන් දහනවා. එහෙනම් ඕක නෙමෙයි බුදුරජාණන් වහන්සේගේ ක්‍රමය. බුදුරජාණන් වහන්සේ කියනවා උඹලට ලෙඩක් තියෙනවා. එතකොට අපි මුලින් පිළිගන්නේ නැහැ ලෙඩක් තියෙනවා කියලා. නමුත් ටිකක් ටිකක් යනකොට මේ අමාරු අපහසුතාව දැනෙනකොට කියනවා ඇත්ත තමයි ස්වාමීනි ලෙඩක් නම් තියෙනවා තමයි මේ ලෙඩේ හොඳ කරලා දෙන්න බැරිද. ආදේවියන් වහන්සේගේ ආශිර්වාදයෙන් ලෙඩ සුව කරනවා. ඔය තියෙන ඔය උත්සව ගිහිල්ලා මේ මත තිබ්බ ගම රෝදපුටු ඉන්න එක නැගිටිනවා. නැගිටට මොකද තව දවස් දෙක තුනක් යනකොට ආපහු රෝදපුටුවේ. අරේ ආපු ගැම්මට පොඩි නිකන් මහා නිකන් සම්දර්ශනයක්. ආපහු දවස් දෙක තුනක් යනකොට ආපහු අර පරණ රෝදපුටුවටම වැටිලා නතර වෙනවා. ඔය විදිහේ ආශිර්වාද තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ආශිර්වාද තමයි බලාපොරොත්තු වෙන්නේ. විවිධ දේවල් කරනවා බෝගස් වටේ කරගෙනවා අරේ යනවා මෙහෙ යනවා මේ මේක සුව කළ දෙන්න. අර අර BBC එකෙන් කරපු ડોකියුමන්ටරි එකක් තිබුණා ද බුද්ධාද කොහෙද ඔන්නෝම නමකින් ඒ අර මේ ඉන්දියාවේ තියෙන මේ ඒ බෝරුක පෙන්නනවා අන්න ඒකේ එල්ලලා තියෙනවා කොඩි පුදුම කොඩි තොගයක්. කොඩිය බලපු ගමන් කිව්ව හැකි කවුද පොරවල් කියලා. අන්න මේ මොකද්ද සුනිල් පුතාට සුවපත් වේ, මේ මොකද නිරෝගී සුව ලැබේවා. අමු අමුයි සිංහලෙන්ම තින් බලන්නේ ගිහිල්ලා ඒ ડોකියුමන්ටරි එකේ පේනවා ඒ කොඩි එල්ලලා තියෙන ඒවා ඔක්කොම මේ කට්ටිය ගිහිල්ලා එල්ලපු ඒවා. ඒ ගහේ අතු කඩාවැටෙන තරමට කොඩි එල්ලලා. එහෙම පොරොන්දුවක් බුදුරජාණන් වහන්සේගේ නෑ. ඒ වෙනුවට කියන්නේ බලට ලෙඩක් තියෙනවා. හරි. ඔන්න මුලින් පිළිගත්තේ නැහැ, පසු කියනවා ඇත්ත තමයි ලෙඩන්නම් තියෙනවා තමයි. මේක හොඳ කළ දෙන්න ස්වාමීනි ඔබ වහන්සේගේ ආශිර්වාදයෙන්. එතකොට කියනවා එහෙම හින්ද කිරීමක් නැහැ, එහෙම මැජික් එකක් නැහැ. ඒ වෙනුවට විමසලා බලපන් ඔය ලෙඩේ ඇති වෙන්න හේතුව මොකද්ද කියලා. ඔන්න ඔය ලෙඩේට උඹ වැදගන්න හේතුව මොකද්ද කියලා විමසපන්. අන්න ඒ විමසීම දිගට දිගට සිද්ධ කරපන්. ඔක තමයි කියන්නේ දුක, දුකට හේතුව, දුක නැති කිරීම, දුක නැති කිරීමේ මාර්ගය. ඔක තමයි චතුරාර්ය සත්‍ය. අන්න අර තියෙන ලෙඩක් තියෙන බව දැනගන්න ඕනි ඉස්සෙල්ලාම. හා ලෙඩක් තියෙනයි කියලා තේරෙනවා නම් ලෙඩේ තියෙන බව පිළිගන්නවා නම් ඊට පස්සේ ඒකට හේතුව මොකද්ද? මොකක් නිසාද මට මේ වගේ ලෙඩක් ආවේ? නැවත 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 දවස පුරාවට කරන්න පුළුවන් පරීක්ෂණයක්. හැම වෙලේම හිතට වෙහෙසක් පීඩාවක් දැනෙනවා නම් ඔන්න ලෙඩක් ආවා. මොකද්ද මේ ලෙඩේට හේතුව? නැවත නැවත තමුම්ම පරීක්ෂා කරනවා, තමුම්ම විමසලා බලනවා. අන්නේ විමසීම අපිව මේ ලෙඩෙන් සුවපත් කරන සුළුයි කියලා බුදුරජාණන් වහන්සේ අපිට පොරොන්දුවක් දෙනවා. ඉතින් ඒ විදිහේ ගමනක් තියෙන්නේ. ඉතින් යාට කැමැති දැනකින් පටන් ගන්න කියන්නකෝ. අපි හිතමු මෛත්‍රී කරන්න කැමති නම් මෛත්‍රී කරන්න කියන්නකෝ මුලින්. එහෙම එකක් අන්න නොකරනවා ඇතිනේ. අර වින්ජස්සන් ගාන මිනිසයාටම මෛත්‍රී කරන්න වෙන්නේ. ඊට පස්සේ කොච්චර කරත් ඒක ඉවර වෙන්නේ නැහැ. හැබැයි ඒකයි වැඩේ. ඒකයි වැඩේ. මේකට කොට දෙන එක අකමැති මොකද? අන්න මේකේ කර්කශ ස්වභාවයක් එනවා. රසගත්ත ගමන් පේන්නේ තුවාලය තමයි, වෙහෙස තමයි, පීඩාව තමයි. නමුත් ඒ වෙහෙස පීඩාව හරහා යන එක සුවවීමේ සලකුණක්. ඒකට අමුතු ගටක් ඕනේ. ඒකට අමුතු ගටක් ඕනේ. ඒ වෙහෙස පීඩාව බාරගන්න ගොඩ දෙනෙක් කැමති නැහැ. ඒක මග අරින්න කැමති. මග ඇරලා තමයි මේ ජීවිත කාලය පුරාවට කරලා තියෙන්නේ. මග ඇරීමක් තමයි. එතකොට මේ මග ඇරීම අපිට මනාපයි. ඒ මගහැරීම අපි ප්‍රිය කරනවා. මේ ප්‍රශ්ෙත් එක ගනුදෙනු කරන්න, මේ ලෙඩෙත් එක ගනුදෙනු කරන්න කැමති නෑ. නමුත් අන්න බැසගත් අද ගනුදෙනු කරාද ටිකෙන් ටික සුවවීමක් දිහාවට ගමන් කරන්න පුළුවන්. සුවවීමක් දිහාවට යනවා. අර කරකශ ස්වභාවය තමයි තියෙන්නේ. අමු අමුවේ මේ එක්කෝ බිය ගැන්නෙනවා, එක්කෝ අර විදිහට ද්වේෂෙන් කිපෙනවා මේ ඉන්ජෙස්ෂන් එක ගහනකොට. ඒක තමයි ස්වභාවය. ඒක දරාගෙන යනවා කියන එක තමයි වැඩේ. ඒක මග ඇරලා නෑ නෑ මම මෛත්‍රිය වඩනවා කියලා බොරු නිකන් මූණක් දාගෙන ඉඳියට යට තියෙනවා. වෘකයා ඉන්නවා. යට ඉන්නවා. අන්න ඒක නිසා ඒ යථාර්ථය බාර ගන්න ගොඩ දෙනෙක් කැමති නෑ. කැමති නෑ. අන්න කිපෙන එක කිපෙනවා තමයි. කරන්න දෙයක් නෑ. ඈ බිය වෙන එක බිය වෙනවා තමයි. කරන්න දෙයක් නෑ. බනින එක බනිනවා තමයි. කරන්න දෙයක් නෑ. ඕක තමයි ස්වභාවය. ඔන්න ඔය කියන කටුක ස්වභාවය, ඔන්න ඔය කියන කටුක යථාර්ථය බාරගත්තා නම් ඒක හරහා යන එක එච්චර අමාරු නෑ. ඒක මම කියලා පටන් ගත්තේ අන්න කලින් ආමුදුරන්ගේ ඉවසීමේ තුනම මගේ ඉවසීමක් නෑ. මේ කනෙක්ෂන් එක අප්සෙට් ගියොත් වැඩේ අවුල්. වෙලාවට තාම එම් මුකුත් උනේ නෑ. අන්න ඒකෙන් ඉඳන් හොඳට ගියා. ඉතින් ඒ වගේ තමයි එන්නේ කටුක ස්වභාවයට බැසගත්තාම අමාරුයි. ඇත්තටම වෙහෙස දෙනවා. දැන් ඔය පහුගිය දවසක අම්මා ඇවිල්ලා කියනවා මේ දැන් ඔයාට මේ ආම්දුරු කෙනෙක් නේද? ඔහොම තරහ යන්න හොඳයිද? එහෙම ආනෝ ඈ ඉතින් මොකද කරන්නේ? ඕක ඉතින් මං කියන්නේ පැවිදි වෙලා ආපු එකකුත් නෙමෙයි, එහෙම ලෙඩකුත් නෙමෙයි. ඉස්සර ඉඳලාම තියුණ ලෙඩක්. නමුත් දැන් ටිකක් අර මොකද්ද කියන්නේ තුවාලේ ඉද්දෙන ගතිය ඇවිල්ලා තියෙන එක හරි. මොකද මග ඇරීම අඩු වෙලා තියෙනවා. අර විදියට මොකද්ද මුලාව වෙන වෙන දේවල් ඔස්සේ මුලා වෙමින් ඉන්නේ අපි කල්ගත කරන්නේ. ඒකනේ ඔය කියන කතාව. ප්‍රශ්නික ගනුදෙනු කරනකොට වෙහෙසයි. තුවාලේ බෙහෙත් දානකොට වෙහෙසයි. නමුත් ක්‍රමානුකූලව ඒ විදිහට ටිකෙන් ටික කරගෙන යන්න පුළුවන්. ඉතින් ඒ සඳහා පුළුවන් තැනකින් පටන් ගන්න කියන්නකෝ. හරි මෛත්‍රිය වඩලා හරි පටන් ගන්න කියන්නකෝ. ටික ටික ඉතින් මේ දිහාවට අරගෙන යන්න පුළුවන්. එක පාට මේක දෙන්න බැරි වෙයි. අපි යාට සුදුසු තැනකින් කැමති තැනකින් පටන් ගන්න කියමු. එයා ඕක බාර ගන්න සූදානම් වෙන්න ඕනේ. එහෙම නැතුව ඉතින් බන්දුල මාත්‍යාට කොච්චර උනන්දු වුණත් හරියන්නේ නැහනේ. එහෙම නම් ඉතින් තව කී දෙනෙක් ඉන්නවද අප්පා? අපිටත් මෙයා නම් මේක කරොත් හොඳයි කියලා තියුණ හිතෙන කට්ටිය කරන්නේ නැහනේ. මේකින්ද හොඳ වැඩේ එන දවසක එයි කියලා හද නැතු ඉන්දියා මෙයාම ඇවිල්ලා කියනවා වැඩසටහනකට ආවෙත් නැහැ කාලෙකින් මේ දවස් පහක්වත් ඇවිල්ලා නැවතිලා ඉඳලා යන්නම් කියලා. ඔහොම කියනවා. එලෙව්වානේ අම්මෝ දහසක් හේතු කාරණා මේ දවස්වල බෑ, මේ මම මේ වැඩ රාජකාරී ගඩක ඉන්නේ කියලා කියනවා. ඒකින්ද බලන්න තෑග්ගක් දෙන්න පුළුවන්, නමුත් තෑග්ග බාරගනීද කියන ප්‍රශ්නේ තියෙනවා. දෙන එකට වැඩිය බාරගන්න එක උතුම්. ඉතින් ඒ ස්වභාවය දැනගෙන කටයුතු කරගෙන යා.
මේ සනස බොහොමත්ම පිංගම වාසේගේ විස්තර කිරීම දෙලුවන් සම්ම.
දැනට නම් බොහොම පිං ස්වාමීනාංශ, දැනට නම් කවුරුවත් අතෝසව නැහැ. මම මගේ ප්‍රකාශය කරන ස්වාමීනාංශ.
කියන් කියන් අපිට මේ මේ බෑග්ග්‍රවුන්ඩ් මියුසික් තියෙනවා මේ දවස්වල. ඇහෙනවා?
නෑ නෑ අපිට ඇහෙන්නේ නැහැ ස්වාමීනාංශ. මයික් එකේ සමහරට කැන්සල් වෙනවා ඇති. මයික් එක අර ස්වාමීනාංශගේ මයික් එකෙන් සරවුන්ඩින් නොයිස් කැන්සල් වෙනවා ඇති සමහර විට.
ආ ඒක තමයි. අපිට ඇහෙන්නේ නැහැ. ඒක හොඳට ගියා එහෙමනම්. ඈ.
එහෙමයි.
කනේ සරවුන්ඩින් නොයිසස් කැන්සල් කරන්න ඔප්ෂන් එකක් නැතුව ඇති නේ. හරි.
ඒකට ඔප්ෂන් එක සතිය තමයි ස්වාමීනාංශ. ඒකට ඔප්ෂන් එක සතිය තමයි ස්වාමීනාංශ. දැන් සමහරවිට මම මට තේරලා තියෙනවා සරවුන්ඩින් බෑග්ග්‍රවුන්ඩ් නොයිස් තිබ්බට ඇහෙන්නේ නැහැ කියලා. ඒ ටික වෙලා කරන වැඩේ කරන ගියාම අනිත් ඒවා ඉබේම ඇහෙන්නේ නැහැ ඇත්තට. අපි හිතුවට ඇහෙනවා කියලා ඇහෙන්නේ නැතු වෙනවා. එහෙම එකක් මට අද්දකින් ලැබිලා තියෙනවා. අර බඳුල මම කිව්වනේ මේ වේදනාවක් තියෙනවා කියලා මට එකපාරක් මං ගොඩක් ඇවිදලා මං හිතන්නේ පැයක් දෙකක් හරි එක දිගට එහෙම දවස් කීපයක් එක ළඟ ළඟ ඇවිදලා මගේ දකුණු කකුලේ විලුඹි පොඩි මේ මං හිතන්නේ ඉන්ෆෙක්ෂන් නැහැ කියලා ඇවිල්ලා ගොඩක් රිදෙන්න ගත්තා. රෑ එළින එකන් රිදුනා ඒක. ඉතින් මං ඉමර්ජෙන්සි එකටත් ගියා. නිකනේ ඉමර්ජෙන්සි එකට ගියත් ඇම්බියුලන්ස් කෝල් කරලා මං හිතුවා කකුල ඉවරයි කියලා ඉරිදෙන රිදි වේදනාවට. ඊට පස්සේ කොහමරි ඒගොල්ලෝ පොඩි බෙහෙත් ටිකක් දීලා පෙන් කිලා සීලා එව්වා. දැන් ඇවිල්ලා පළවෙනි දවසේ නිදාගන්නකොට දැන් කකුල රිදෙනවා. මේ හිතාගන්න බැරි දැන් ආයි හොස්පිටල් යන්නත් බෑනේ, ඊර ඇතියන් අදර යන්නත් බෑනේ. ඊට පස්සේ මම කරේ හොඳට ඒක නිින්ද යන්නෙත් නෑ ඒකට, ඒ තරම් රිදෙනවා. ඇඳට වෙලා මේ එතන දිහා බල බල ඊට පස්සේ රිදෙන්නේ නැති ඇඟේ තැන් තියෙනවනේ ඉතුරු ටික පරිමාව, ඒ දිහත් බල බල මාරුවෙන් මාරුවට එහෙම බලාගෙන හිටියා. එහෙම බලනකොට මට තේරෙනවා උදේ දැන් මම නිදාගන්න උත්සාහ කරේ එකට විතර, තුනටත් නිින්ද ගියේ නැහැ. හතරට පස්සේ නිකන් හයට වගේ තේරුණා මං නිින්දයි නොනිින්දයි අතර පැය දෙකක් වගේ ඉඳලා හයට ආයි සම්පූර්ණ මේ අවදිභාවයට පැමිණේ. හැබැයි ඒ පැය දෙකේ හරියටම නිින්ද ගියේ නැහැ. නමුත් වේදනාවත් එක්ක තිබුණා. ඒතකොට මට තේරුණා මේ ඒ බලන්න ගත්ත එකෙන් වේදනාව අඩු වෙන්නේ නැහැ, වේදනාවට ඔරොත්තු දෙන්න පුළුවන් ශක්තිය වැඩි වෙනවා. ඒ දෙකක් නේ, වේදනාව නැති වෙන එක වෙනම එකක්. නමුත් වේදනාව තියෙද්දිත් ඒක දරාගෙන හිත පිරිසිදුව තියාගන්න පුළුවන් කියන්නේ හිතේ ද්වේෂයක්ෙන් නැති විදියට හිත හදාගෙන ඉන්න පුළුවන් හැකියාව දිනු වෙනවා. දැන් මට උතන පහසුවෙන් මම ගැන ද්වේෂයක් ඇති කරගන්න පුළුවන්. මම බොහොම අවිචාරවත් ලෙස ඕනාට වඩා දිග වෙලාවක් හරියට සපත් සුද්දන්නේ නැතුව දවස් දෙකක් එක ළඟ ළඟ ඇවිදලා මේ තුවාලේ මම හදාගත්ත එකක් තමයි තිබ්බේ, වෙන හේතුවක් නෙමෙයිනේ. මට මං ගැන එන ද්වේෂය මම වළක්වගෙන අර දිහා බලාගෙන ඉන්න පුළුවන් වුණා. ඒ වගේ ටිකක් සැර වේදනා පොයින්ටඩ් පේන් එකක් ආවේ ටිකක් දරුණුට දෙනුණා. ඉතින් ඒතන මට තියෙන අර හිත නිකන් සවි බල ගැනීමක් තමයි ඒතන දැක්කේ කායික වේදනාවක් ඉස්සරහා. ඉතින් අර සමහර වෙලාවට අපි හිතනවා වේදනාවක් ඉන්න කෙනෙක්ට මේක බෑ කියලා. හැබැයි මේ වේදනාවක් ඉන්න කෙනාට තමයි මේක හොඳටම ඇප්ලයි කරන්න පොටෙන්ෂල් එක තියෙන්නේ. මොකද එයා අවස්ථාවකට ඇවිල්ලා තියෙන්නේ එතනදී එයාට මේක හොඳට ටෙස්ට් කරන්න පුළුවන්. දැන් අපි කියනවානේ සතිය හොඳයි කියලා. තව කෙනෙක් ඒ අර වේදනාවකින් ඉන්න කෙනෙක්ට ඒක කිව්වම එයා ඒක කරලා එයාට තේරුණත් මේක වැඩ කරනවා කියලා. එතකොට එයාට එන තමන් තුලින් එන ප්‍රත්‍යක්ෂය බොහොම බලසම්පන්නයි. ඔය වගේලාට මෛත්‍රී භාවනාව වගේ කරොත් හිත විසිරෙන පොඩ්ඩක් අර වේදනාව ඒ මෛත්‍රී භාවනාවෙන් එන සම්මතය වගේ සමාධිය වගේකින් එන්න පුළුවන්. මම ඉස්සර ඒ භාවනා කරලා තියෙන හින්දා මට ඒකත් මතකයි. ඒතර සතියෙන් එනවා වගේ අර මේ බොහොම රෝබස්ට් ඔරොත්තු දීමක් එන්නේ නැහැ කියලා මට හිතෙනවා. සතියකින් එතනදී ඒකේන ටික ටික ප්‍රගුණ කරලා ගත්තොත් ගන්න පුළුවන්. මට හිතෙන්නේ අංශු මාත්‍ර සතියෙන් පටන් ගත්තාම මේකේ කිසිම අමාරුවකුත් නැහැ, මහා සියුම් බවකුත් නැහැ, කරගෙන යන්න පුළුවන් කියලා තමයි මට හිතෙන්නේ. ඒක තමයි සවිනාස් මගේ ප්‍රකාශය. බොහොම පින් අවසරයි.
හොඳයි, ඒ නාමන්තේ ප්‍රකාශයත් ප්‍රකාශයක් විදිහට අරගෙන අපි යන් ඉදිරියට. තව තියෙනවද නැත්නම් හවර කරනවද මොකක්වත්?
දැනට නම් කවුරුවත් අතෝසව නැති නිසා ස්වාමීනාංශ එහෙනම් අපි ඉවර කරමු. එහෙනම් ස්වාමීනාංශ බොහොම පින් ඔබ වහන්සේට අද දිනේ වැඩසටහන සහභාගී වුණාට අවසරයි. තෙරුවන් සරණයි. මේ මම නදීප්ට වැඩසටහන බාර දෙනවා ඉදිරියට කරගෙන යාම සඳහා. තෙරුවන් සරණයි නදීප්.
බොහොමත්ම පිං නාමන්ත. අද දිනේත් ගෞරවනීය ස්වාමීන් වහන්සලා අප වෙනුවෙන් වහන්සලාගේ වටිනා කාලය යොදවලා අපේ සතිමත් බව දිනු කර ගැනීමට මහත්සේ උපකාර වුණා. අද දිනේත් ඒ සඳහා පුණ්‍යානුමෝදනාව සිදු කිරීමට මම වන්දුල මාමාට ආරාධනා කරනවා පුණ්‍යානුමෝදනාව සිදු කරන්න. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස.
ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඇතුළු සභාවෙන් අවසරයි. අද දිනත් අපගේ ධම්මගුප්ත ස්වාමීන් වහන්සේ ඉතාම බාධක මාධ්‍ය වුණත් ඉතාම ආදර්ශමත් විදියට දේශනාව කරගෙන ගියා. ඇත්තටම සතුටුයි. වගේම ධම්මකුසල ස්වාමීන් වහන්සේ වැඩසටහනට සහභාගී සාකච්ඡා වාර්ගෙන් අපිට ඉතාම වටිනා උපදෙස් රාශියක් ලබා දුන්නා. වහන්සේලාගේ දේශනාවේ පිණුත් ධර්ම ශ්‍රවණය වශයෙන් අපි ලබා ගත්තා වූ සීළු පින් ප්‍රතිමෙන් වහන්සේලා දෙනමටම නිදුක් නිරෝගී සුවය පිණිස ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම පූජ්‍ය ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේට අනිත් ස්වාමීන් වහන්සේලාට ඒ කරගෙන යන වැඩ කටයුතු කරගෙන යාමට ශක්තිය බලය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මෙම සීළු පින් අප සියල්ලටම අප කරගෙන යන සතිමත් වැඩසටහන සතිය පුරුදු කිරීමට උපකාර වේවා. ඒ වගේම පින් බලාපොරොත්තු වෙන යම් කොටසක් තියෙනවා නම් අපගේ ඥාතින් ඉන්නවා නම් පින් අනුමෝදන් කිරීමට ගාථා කියමු. දෙවියන්ට පින් දීම. එත්තවතා චම්මේහි සම්පදම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සම්ප සම්පatti සිද්ධියා. එත්තවතා චම්මේහි සම්පදම් පුඤ්ඤ සම්පදං සබ්බේ භූතා අනුමෝදන්තු සම්ප සම්පatti සිද්ධියා. එත්තවතා චම්මේහි සම්පදම් පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා අනුමෝදන්තු සම්ප සම්පatti සිද්ධියා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దిక පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దిక පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దిక පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මම් පරන්ති. ඥාතීන්ට පින් දීම. ඉදං හෝ ඥාතිනං හෝතු සුඛිතා හුන්තු ඥාතියෝ. ඉදං හෝ ඥාතිනං හෝතු සුඛිතා හුන්තු ඥාතියෝ. ඉදං හෝ ඥාතිනං හෝතු සුඛිතා හුන්තු ඥාතියෝ. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. සන්නාසේ වන්දනා කිරීමට අවසර. ඕකාස වන්දාමි බන්තේ
සුඛී හන්තු
මයාකතම් පුඤ්ඤං සාමිනා අනුමෝදි තබ්බං.